thường sợ lạnh. Namo tassa bhagavato arahato sabbadhammesu appakyata jnanacharasya dasa baladharasya chaturvesarajya visaradasya sabba sattuttamasya dhammissarasya dhammarajasya dhammasamissa tathagatasya sabbanyano samma sambuddhasya. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබල ධරස්ස චතුවේසාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම ආජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤනෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දසබල ධරස්ස චතුවේසාරජ්ජ විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤ්ඤනෝ සම්මා සම්බුද්ධස්ස.
අද සියලු දෙනා උපෝසත අෂ්ඨාංග සීලය සමාදන් වෙලා මේ සීලය සමාදන් වීමෙන් ලැබෙන ආනිසංස දන්නවනම් මාසෙකට එක සැරයක් නෙමෙයි සමාදන් වෙන්නේ. භාගතුන් වහන්සේ තමන්ගේ ඥාතීන්ට විශේෂ අනුග්‍රහ පිණිස සමහර විටක ඒ ශාක්‍ය ඥාතීන්ට ශාක්‍යයන්ට දේශනා කරලා තියෙනවා. එක දිගට මට සිල්වලින් එක ගිහින්. මොකද එක දවසක් හරියට අෂ්ටාංග උපෝසත සීලයක් කයි 24ක් රකින්න අද උදේ 6ට සමාදන් වුණා නම් හෙට උදේ 6න් පස්සේ පවාරණය වෙන්න ඕන. මම මේ වැඩිපුර ප්‍රශ්නයක් වෙන විකාල භෝජනා වේරමණී ශික්ෂාපදය ගැන කියන්න. මේ රටේ අරුණ උදා වෙන්නේ අද 4:22ට, හෙට උදේ 4:21ට. ඉර මුදුන් වෙන්නේ 11 මාර්ට්. අදත් ඉර මුදුන් වෙන්නේ 11 මාර්ට්, හෙටත් ඉර මුදුන් වෙන්නේ 11 මාර්ට්. අද 11 මාරට කලින් සියලු ආහාර අරගෙන, ඝන ආහාර සියල්ලම අරගෙන 11 මාරට කලින් නවත්තන්න ඕනේ. නවත්තල පුළුවන් නම් මුව පිරිසිදු කරගන්න ඕනේ. මොකද මේ දතක් කස්සට තියෙන ආහාර කැබැල්ලක් හෝ පසු වේලාවක ගිලුණොත් ශික්ෂාපදේ බිඳෙනවා. උගුරෙන් පල්ලෙහාට ගියොත් බිඳිනවා. ඒකයි භික්ෂුන් වහන්සේලා සෑම විටකම දානෙන් පස්සේ දැහැටි නඳු පාවිච්චි කරන්නේ. ඒක තමන් නිකාලය ඉරුමුදුන් වෙන වෙලාව දැනගත්තත් කැඩෙනවා, දැනගත්තේ නැතත් කැඩෙනවා. ඒ මොකද භාගතුන් වහන්සේගේ අණක්. ඒක රැක්කොත් හරියට, ඒ කියන්නේ අද 11 මාට කලින් ආහාර වළඳන නවත්තල හෙට උදේ 4:21න් පස්සේ කිරිතේ එකක් බොන්න පුළුවන් තත්ත්වෙට එනවා. බත් හෝ ඕනම ආහාරයක් ගන්න පුළුවන් තත්ත්වෙට එනවා. ඒ හිඳ එච්චර ලොකු වෙලාවක් නැහැ. ලංකාවේ නම් අපිට මීට වඩා වෙනස් වෙලාවක් තියෙනවා. මීට වඩා වැඩි පැය ගණක් තියෙනවා. නමුත් භාගතුන් වහන්සේ සියලු දේශයන්ට හරියන විදිහට ඉර උදාව. ඉර උදාව කියලා කියන්නේ සිටිජයට කෙලින් සූර්යා තියෙන වෙලාව. ඊටාංශක 6ක් පල්ලෙහෙන් ඉර තියෙනකොට කියනවා අරුණ. ඒ අරුණට කියනවා සාමාන්‍ය ජනතාවට තැඹිලි පාට එළිය පේන අරුණ කියලා. ඉංග්‍රීසියෙන් මේ වෙබ්සයිට් වල මේවා තියෙනවා. තමන් ඉන්න ප්‍රදේශයට අදාළ සූර්යාගේ කාලය ගමන් කිරීම බලන්න පුළුවන්. මං කියන්නම් සයිට් එකක් heavens-above.com කියන එකේ. ලංකාවේ ඕන ගමක නමක් දාලා බලන්න පුළුවන් ඒ ගමට ගිරවදා වෙන තැන. ලෝකේ පුරාම දත්ත තියෙන වෙල් පිටුවක් දෝහා නගරයේ දැම්මම මේ දත්තයන් තමයි එන්නේ. ඔය සාමාන්‍ය අරුණට ඒ සයිට් එකේ කියන්නේ සිවිල් ටොලයිට් කියලා. ඊටාංශක හයක් පල්ලෙහැන් තියෙනකොට කියනවා නෝටිකල් ටොලයිට්. නාවිකයන්ට පේන අරුණ. ඊටත් අංශක හයක් පල්ලෙහැන් තියෙනකොට කියන්නේ සිටිජෙන් අංශක 18ක් පල්ලෙහැදි කියනවා නක්ෂත්‍ර අරුණ. ඇස්ට්‍රොනොමිකල් ටොලයිට් කියලා. ඉතින් මේ අරුණ හරියට අඳුරගන්න බුදුහාමුදුරුව කියලා තියෙන සාමාන්‍ය මිනිස්සුෙකුට පේන තැඟිලි පාට මේ අරුණුවන් අහස. ඒක තමයි අරුණ කියලා කියන්නේ. අන්න ඒ වෙලාව ඉඳලා විතරයි කැඳ එකක් හරි බොන්න පුළුවන් සීලවන්තයෙකුට. උපෝසත අෂ්ටාංග සීලයේ ඉඳලා දසාංග සීලය, සාමණේර සීලය, උපසම්පදා සීලය, දූතාංග සහිත නැත්නම් වත්ත සම්පන්න උපසම්පදා සීලය රකින්න සිංහතුන්ට වික්ෂුන් වහන්සේලාට මේක තමයි කාලයේ පටන් ගැනීම. ඉර මුදුන් වීම මේ වෙප්පුටුවේ තියෙන මැක්සිමම් ඔල්ටිටියුඩ් කියලා හඳුන්වලා. ඉර මුදුනට ගමන් කිරීම. ඒකේ වෙලාව සඳහන් කරනවා. තමන්ට පුළුවන් තමන් තනියෙන් සිල් ගන්න වෙලාවක ඒ දවසට අදාළ ඉර අරුණ නැගෙන වෙලාව සහ ඉර මුදුන් වෙන වෙලාව බලාගත්තාම ඒ කාලය ඇතුළත විතරයි ඝන ආහාර වළඳන්න පුළුවන්. තෙල් වර්ග, පිටි වර්ග, ධාන්‍ය වර්ග සියල්ලම ඒ කාලය තුළ විතරයි. එතනින් එහාට බෞද්ධ වංශයේ පළතුරු යුෂ, ගිතෙල්, බටර් කියන්නේ වෙඩරු, මීපැණි, තලතෙල්, අකුරු, සීනි යනාදී වශයෙන් අනුදැන වදාරපු දේවල් ඇරෙන්න. ඒ කියන්නේ යම් කිසි කෙනෙකුට ගැස්ට්‍රික් අමාරුකෝ බඩේ රිදුමක් ඇති වුණොත් බුදුහාමුදුරුව බේසජ්ජක් ඛණ්ඩේ විනය පිටකයේ තියෙන බේසජ්ජක් ඛණ්ඩේ ගිතෙල්, වෙඬරු, තලතෙල්, උක්කකුරු, මීපැණි කියන පහ සමව සමව ගෙනහල්ලා එකට එකව කරලා වළඳන්න කියනවා. ඒ අමාරු හොඳ වෙනවා. ඒක හොඳ වෙනවා අනිවාර්ය. බාලතුන් වහන්සේගේ දේශනාව. ඒක කාලෙදිත් සැපයි, විකාලෙදිත් සැපයි. ඒ ඇරෙන්න කිරි වර්ග මොනවත් නැති කොපි වර්ග රසකැවිලි මොන හරි තියෙනවා නම් කිරි තියෙන්න බෑ, පිටි තියෙන්න බෑ, ධාන්‍ය තියෙන්න බෑ. කාජ බෝජ කියන එකෙන් ඒව කැපයි. නමුත් ඉතින් ඒව පාවිච්චි කරන්න හිතනට වඩා හොඳයි බිරිසුඳුව පළතුරු විසක් දීලා. ඒ යුෂේ බොන ප්‍රමාණයක් කියලා නැහැ. ඕන තරම් බොන්න. පොඩි කෝප්පයක් බොන්න ඕන කියලා එකක් නැහැ. ඒ මොකද තමන්ගේ ශරීරයට අවශ්‍ය ප්‍රමාණය තමයි තමන් දැනගන්න ඕනේ. මේ ආහාරය වළඳනකොට වළඳන්න ඕන විදිහක් තියෙනවා. භික්ෂුන් වහන්සේ නමක් වළඳන විදිහට මේ ආහාරය වළඳන්න ඕන. භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආහාරය වළඳන්න කියලා කියන්නේ නේව දවාය ජවය පිණිස නෙමෙයි, ශරීර වේගය වැඩි වෙන නෙමෙයි. න මදාය පුරුෂ මදය කියන උතුරන ශක්තියක් ඇතිවීම පිණිස නෙමෙයි. න මන්දනාය මේ අලුතෙන් පුරවන්න නෙමෙයි. න විභූෂනාය තියෙන තැන් අලංකාර වෙන්න නෙමෙයි. මේ ඇඟේ තැන් පිළිබඳව කියන්නේ යාවදේව ඉමස්ස කායස්ස තිතියා යම්තාක් මේ කය කෙලින් තබා ගන්න පුළුවන්ද, යාපනාය යැපෙන්න පුළුවන්ද, විහිංසූපරතිය බලිගිනි කමින් ආහාර මද බවින් ඇති වෙන කලන්තයෙන් බේරෙන්න පුළුවන්ද, බ්‍රහ්මචර්යානුග්‍රහය මේ බ්‍රහ්මචර්යාව නැත්නම් මේ උතුම් දීපවත්ම පිණිස මෙය උපයෝගී කරගනිමි කියන තමයි මේ ආහාරය ගන්න ඕන. ඉති පුරාණංච වේදනම් පටිහංකාමි මම මේ අතීත වේදනාව මේ දැන් ආහාර වළඳන වෙලාව සිට ඊට කලින් තිබ්බ මේ වේදනාව නැති කිරීම පිණිස මේ ආහාරය උපයෝගී කරගනිමි. නවංච වේදනං උප්පාදිස්සාමි. මේ ආහාරය ගත්ත වෙලාවේ ඉඳලා විකාලයට අවශ්‍ය ප්‍රමාණයත් ඒ ඇති වෙන බඩගිනි වේදනාවත් නැති වෙන ප්‍රමාණය ආහාරයට ගනිමි. නැත්තං මට මේ දේ දුනොත් මං වඩා සුදුසුයි, මේ ආහාරයට මං කැමති නෑ කියලා තමන්ගේ දිවට හරියන ප්‍රමාණය තමයි අපි සාමාන්‍යයෙන් වලගන්නේ. ආහාර ගන්නේ අපි දිවෙන් තමයි තෝරන්නේ මොන ආහාරය දිව අනුව. ඒ කියන්නේ අපේ රසය දන්නා ඥානය අනුව තමයි අපි ආහාර වර්ගය අරගෙන තෝරගන්නේ. මේ සිල්ගත දවසට එහෙම කරන්න එපා. හැමදාම එහෙම කරනවා සිල්ගත දවසට රහතන් වහන්සේ නමක් වගේ. ඒක තමයි ආර්ය උපෝසථය කියලා කියන්නේ. නොයෙක් උපෝසථ වර්ග තියෙනවා. ඒකේ තියෙන උපරිම හොඳම ක්‍රමය හැටියට භාවිතා නාස කියන්නේ රහතන් වහන්සේ නමක් යම්සේ සිතනවාද මම අද දවස ඒ විදිහටම හිතනවා කියලා අදිස්ථාන කිරීමයි. ඉතින් ඒක අදිස්ථානයක්. රහතන් වහන්සේ සිල් කඩන්නේ නැහැ. ආර්යකාන්ත සීලෙන් සමන්විතයි. ආර්යකාන්ත කියලා කියන්නේ රහතන් වහන්සේලාට උණක් දැක්කහම පැහැදෙන තරම් සීලයක්. ආර්යකාන්ත සීලය කියලා කියන්නේ ලක්ෂණ 8කින් යුක්ත වූ සීලයක. අඛණ්ඩ, අච්චිද්‍ර, අසබල, අකම්මාස, බුජිස්ස, අපරාමත්ත, විඤ්ඤුප්පසත්ත, සමාධි සංවත්තනික කියන අංග 8ක් තියෙන්න ඕනේ සීලයකට. අඛණ්ඩ කියන්නේ මොකක්ද කියනවා නම්, ඛණ්ඩ කියලා කියන්නේ කෙලවරින් කැඩුණා කියන එකයි. යම් කිසි වස්ත්‍රයක උදාහරණයක් අරගෙන දීලා තියෙනවා, මේ වස්ත්‍රයේ කෙලවරින් කැල්ලක් ඉරිලා තියෙනවා නම්, කැඩිලා තියෙනවා නම්, අන්න ඒ ආකාරයට නිරූපණය වෙන විදිහට සීලයක් යම් කිසි කෙනෙක් රැක්කොත් ඒකට කියන්නේ ඛණ්ඩ සීල, කැඩුණු සීලය, කෙලවරින් කැඩුණු සීලය. කොහොමද? යම් කිසි වෙලාවක සීලය සමාදන් වෙනවා. සමාදන් වෙලා ඒක දිගටම සීලය රැකගෙන රැකගෙන උනන්දුවෙන් රැකගෙන වීරයෙන් එනවා. නමුත් ප්‍රසිල්පදයක් කැඩෙනවා. ඕ සිල්පද බොහෝ ගන්නක් කැඩිලා නවත්තනවා. සිල් පවාරණය කරන්න කලින්. ඒකට කියනවා ඛණ්ඩ සීලය. මේ සීලය එහෙම බෑ. මෙතනින් පටන් ගත්තාම ඉවරන කම තුවිසුනෝ තිබල ඊපස් පවාරණය කරන්න පස්ස තමයි ඊතුරු දේවල් කැප වෙන්නේ. චිද්‍ර සීල, අච්චිද්‍ර සීල කියන එක තේරුම් කරන්න මම කියනවා. චිද්‍ර සීල කියන්නේ මොකක්ද කියලා. චිද්‍ර කියලා කියන්නේ මැදින් සිදුරක් තියෙන උදාහරණයක්. යම් කිසි වස්ත්‍රයක මැදින් සිදුරක් තියෙනවා. යම් කිසි බුද්ධලේ සීලයක් සමාදන් වෙලා ඉතා ඕනෑකමින් රැකගෙන ඇවිල්ලා මගදී එක සිල්පදයක් කැඩිලා මොහොතකින් මතක් වෙනවා මම සිල්පදයක් කැඩුවා කියලා. මම උදාහරණයක් කියන්නම්. කවුරු කැමති සින්දු අහන්න? සින්දුවක් කනකොට මොමුණන්නත් කැමති, තාලයක් කියන්නත් කැමති. යම් කිසි බුද්ධලේ අද දවස ඇතුළත සින්දුවක් මතක් වුණොත් වහාම ගාතාවක් මතක් කරගන්න. එහෙම නැත්තම් සිංදුව හිතේ මතක් වුණාට පස්සේ ඒකට ඉන්න ඉඩ දුන්නොත් ටික වෙලාවකින් හිත ආක්‍රමණය කරනවා. කොහොමද? එක්ක කොහෙට හරි තට්ටු කරන්න හිතෙනවා. තට්ටු කරපු ගමන් සීලය කැඩෙනවා. පොඩි ඛණ්ඩයක් හෝ මොමුණන් හිතුනොත් වචනයක් නැතුව තාලෙට ශබ්දය පිට වෙනවත් එක්කම සීලය කැඩෙනවා. නච්ච ගීත වාදිත විසූප දස්සන කියන එකේ නච්ච ගීත වාදිත කියන කොටස කැඩෙනවා. එහෙම නැත්නම් සින්දුවක් යන තැනක හිටියොත් එහෙම දැන් ওই ගොඩක් පින්වතුන් සිල් සමාදන් වෙලා මේ රූපවාහිනී නරඹනවා. රූපවාහිනී නරඹන්න බෑ. කැප නැහැ. විසූක දස්සනයක තියෙන්නේ බණක් යන විදක පවා අතරමැද වෙළඳ දැන්වීමක් යනවා. ඒ වෙළඳ දැන්වීම විසූක දස්සනය. ඒ නිසා පරිස්සම් වෙන සමහරු සිල් අරගෙන රේඩියෝ එකේ බණ අහනවා. බණ ටික හොඳයි. නමුත් ඉතුරු ටික හොඳ නෑ. තමන්ට හිත පාලනයක් තියෙනවා නම් ඉතාම හොඳට ඒ අවශ්‍ය ටික විතරක් අහන්න පුළුවන්. නමුත් එච්චර හොඳට හිත පාලනයක් තියෙනවා නම් තනියම භාවනාවක් කරගන්න පුළුවන්. රේඩියෝ එක අහන්න අවශ්‍ය නෑ. තමන්ට සින්දුවක් ඇහෙනකොට ඒ සින්දුව මොකක්ද කියලා බලන්න හෝ හිස පොඩ්ඩක් හරි හැරෙව්වොත් සීලය කැඩෙනවා. අලියක් හරි ඒ පැත්තට තිබ්බොත් සීලය කැඩෙනවා. මෙන්න මේ විදිහම සීල් කැඩෙන්නේ. ඒ හින්දා ඉතාම සැලකිල්ලෙන් රකින්න ඕනේ. එක දවසක් රැක්කත් අවුරුදු ලක්ෂ කෝටි ගාණක් ඒකාන්ත සුවයෙන් ඉන්න පුළුවන් කියලා කියවහම හිතන්න මේ සීලය කොයිතරම් බලවත් ලෙස ලකින්න ඕන කියලා. අපිට ලොකු වස්තුවක් හම්බෙන්නේ නැණි ඉතාම ලේසියෙන්. නමුත් මේ සීලය රකින්න හොඳට පුරුදුනොත් નિરાයසෙන් රකින්න පුළුවන් වෙනවා. ඒ పూర్ව උත්සාහය නිසා, වීරිය නිසා. චිත්‍ර සීල කියලා කියන්නේ සිල්පද සමාදන් වෙලා සිල්පද 8ක් නේ. අටම රකගෙන එනවා. නමුත් මැදින් තනින් එක කැඩෙනවා. තනුණ ගමන් අවබෝධ වෙනවා මගේ සිල්පදයක් කැඩුණා කියලා. නැවත පිරිසිදු කරගන්න. පිරිසිදු කරගෙන කෙලවරක් යනකම් ඉඳ පවර්ණේ වෙනවා. එතකොට මේ රෙදි කඩක් නිරූපණය වෙන්නේ මැදින් සිදුරක් තියනවා වගේ. මොකද කෙටි වේලාවකට එක සිල්පදයක් විතරක් හැදුණා. ඒකට කියන්නේ චිද්ද්‍ර සීල. අච්චිද්ද්‍ර සීලයක් තමයි රකින්න. සිදුරු නැති සීලයක් රකින්න ඕන. අසබල කියලා කියන්නේ දැන් අපි කියනවා මේ ගව දෙනක්ගේ පැල්ලම් වගේ තියෙනවා කබර කියලා කියන්නේ. පැල්ලම් පැල්ලම් කීපයක් තියෙනවා කියලා. ඒ වගේ උදාහරණයක් තියෙන සීලයක් තමයි මේ සබල සීලය කියන්නේ. යම්කිසි වෙලාවක ඒ සීලය සමාදන් වෙලා යනකොට එක සීලයක් හැදෙනවා යම්කිසි වෙලාවක් සමාදන් වෙනවා. තව සීලයක් හැදෙනවා තව වෙලාවක ඒක සමාදන් වෙනවා. තව සීලයක් හැදෙනවා තව වෙලාවකදී ඒක සමාදන් වෙනවා. ගිහිල්ලා පවර්ණේ වෙනවා. එතකොට මේ නොයෙක් වර්ණයන්ගෙන් යුක්ත පැල්ලම් සහිත හමක් තියෙන ගව දෙනෙක්ගේ උදාහරණයක් කියනවා. ඒකට කියනවා සබල සීල. අසබල සීලයක් රකින්න ඕනේ. එහෙම පැල්ලම් නැති සීලයක් රකින්න ඕනේ. අකම්මාස කියලා කියන්නේ යම් කිසි මොහතක සීලයක් රකින්න පටන් අරගෙන සමාදන් වෙලා එක සීල්පදයක් කැඩෙනවා නැවත ඒක නිවැරදි කර ගන්නවා. තව මොහතකින් ආයි ඒක කැඩෙනවා ආයි නිවැරදි කර ගන්නවා. තව මොහතකින් තව එකක් කැඩෙනවා ආයි නිවැරදි කර ගන්නවා. මෙන්න මේ ආකාරයට දිගටම සිදුරු 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 තියෙන උදාහරණයක්. මෙන්න මේ විදිහත් නැති වෙන්න ඕන. මෙන්න මේ අංග හතරම තියෙනවා නම් කියනවා අඛණ්ඩ, අචිද්‍ර, අසබල, අකම්මාස සීලය කියලා. මේ සීලය ඉතාම ශක්තිමත්. මේ සීලයට පුළුවන් අපේ දාසභාවයෙන් අපිව මුදවන්න. අපි ඇවිල්ලා දාසයෝ කියලා තමයි භාගතුන් වහන්සේ කියන්නේ. අපේ ස්වාමියා කවුද? අපේම තණ්හාව. තණ්හාවගේ දාසභාවයට අපි යටත් වෙලා ඉන්නේ. අපේ ආසාවනුව තමයි අපි ඔක්කොම තෝරගන්නේ. අපිව මෙහෙවන්නේ අපේ ආසාව. අපි ඉන්නේ කොහෙද, යන්නේ කොහෙද, කතා කරන්නේ මොන වචනේද, කතා කරන්නේ මොන පුද්ගලයෙක්ද, ඒ පුද්ගලයාට හිනා වෙනවද නැද්ද, ඒ හැම දෙයක්ම තීරණය කරන්නේ අපි නෙමෙයි, අපේ තණ්හාව. මෙන්න මේ අංග හතර අහිත සීලයට පුළුවන්ලු මේ අපිව දාසභාවයෙන් මුදවන්න. ඒ නිසා ඒ සීලෙට කියනවා බුජිස්ස කියලා. බුජිස්ස. මෙහෙම සීලයක් රැකලා එක එක දේවල් පතන්න පුළුවන් අපිට සල්ලි ලැබෙන්නේ කියලා පතන්න පුළුවන්. එහෙම නැත්නම් මිත්‍යා දෘෂ්ටියෙන් බ්‍රහ්මයා ගාවට යන්න කියලා හිතන්න පුළුවන්. ඒ වගේ නොයෙක් දේවල් ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මෙන්න මේ තණ්හා දික්ටි වලින් නොතවරුණු නොපිළිකිවණු සීලයට කියනවා අපරාමත්ත සීලය කියලා. මෙන්න මේ වගේ අංග තියෙනවා නම් ඒ සීලය නුවණැත්තන් විසින් වර්ණනා කරන බුද්ධාදී උතුමන් විසින් වර්ණනා කරනවා. ඒ නිසා කියනවා විඤ්ඤුප්ප සත්ත. විඤ්ඤුප්ප කියලා කියන්නේ නුවණැත්තන්. ප්‍රසත්ත කියලා කියන්නේ ප්‍රශංසා කරනවා. මේ අංග හත තියෙනවා නම් ඒ සීලෙන් සමාධියට පත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි භාවනා කරනකොට අපේ හිත සමාධිගත වෙන්නේ නැත්නම් පළවෙනිම වැරද්ද සීලේ තියෙනවා. සීලේ කොහෙන් හරි අඩුවක් තියෙනවා කියලා නැවත සිල්ලා වර්ධනය කරලා සමාදන් වෙලා නැවත භාවනා කරන්න පටන් ගන්නවා. එහෙම නැතුව හිත එකඟ වෙන්නේ නැහැ. ඒ නිසා මේ සීලේ සමාධියට හේතු වෙන නිසා කියනවා සමාධි සංවර්ධනික කියලා. මෙන්න මේ අංග 8 තිබුණොත් රහතන් වහන්සේ කෙනෙක් අපි දිහා බැලුවත් රහතන් වහන්සේ ගිහිත පැහැදෙනවා. එinga රහතන් වහන්සේට කැමති හිතෙනවා කියලා කියන්නේ. ආර්යකාන්තයි කියලා කියන්නේ. මේ ආර්යකාන්ත සීලයක් තමයි රකින්න ඕනේ. ආර්යකාන්ත වූ උපෝසත සීලයක් එක දවසක් රැක්කොත් ප්‍රමාණ කරන්න බැරි ආනිසංසයක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඒ ආකාරයෙන්. අපි හැමෝම කෙලස් තියෙනවා. පෘථග්ජන භාවයෙන් පටන් ගන්න. භාගතුන් වහන්සේ අපිට අරහත්ත්වයට යන්න කියලා දීලා තියෙනවා. අපිට නම් ඕක කරන්න බෑ කියලා හිතන්න දෙයක් නැහැ. කරන්න පුළුවන් කොටසක් තමයි කියලා තියෙනවා. බැරි කොටස කිව්වේ නැහැ කියලා කියලා තියෙනවා. මෙන්න මේ ආකාරයට සීලය රකින්න පළවෙනි සිත් පදේ කියනවා නම් ප්‍රාණඝාතය. ප්‍රාණඝාතයෙන් වැළකීමේ ශික්ෂා පදය. මේ ප්‍රාණඝාතය වැළකීමේදී සචේතනිකව ඒ කියන්නේ දැනගෙන දැකලා මරන්න එපා කූඹු එක්පත් මකුණෙක් එක්පත් මදුරුවෙක් එක්පත් කිසිම සතෙක් මරන්න එපා. නමුත් භාගතුන් වහන්සේ මේ සීල් පදයට ලොකු නිදහසක් දීලා තියෙනවා. අපිට පුළුවන් විරේක බේත් බොන්න. අපිට පුළුවන් විරේක බේත් කියන්නේ පණු බේත් දස. එතකොට පණුවන්ගේ සුද්ධ වීමත් ඒක සිද්ධ වෙන අංගයක්. පණු බේත් නෙමෙයි. අපිට පුළුවන් තුවාල වලට බේත් දාන්න. අපිට පුළුවන් වතුර බොන්න. නමුත් තෙරලා බොන්න ඕන සත්තු ඉන්නා වගේ පේනවා නම්. ඇහැට පේන සත්තු ඉන්න නම් බොන්න බෑ. ඇහැට පේන්නේ නැති සත්තු හිටියට බොන්න පුළුවන්. ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව. කැමති ආහාරයක් ගන්න පුළුවන්. මේ ආකාරයට ප්‍රාණඝාතයෙන් වැළකීම ප්‍රධාන අරමුණු විය යුතුයි. ප්‍රාණඝාතයේ සීමාවල් බාගතුනාස් කියලා තියෙනවා. මකුළුදල් කඩනවා නම් උඩ ඉඳලා පල්ලෙහාට කඩන්න පුළුවන්. කොට්ටමෙට අවුවට දාන්න පුළුවන්. වසවිස පාවිච්චි කරන්න බෑ. කිසිම ආකාරයේ වසක් විසක් පාවිච්චි කරන්න බෑ. කොට්ටමෙට වල සත්තු ඉන්නවා නම් පිරිසිදු කරනවා මිසක් මරල එළියට දානවා කියලා එකක් නැහැ. උකුණෝ ඉන්නවා නම් උකුණන්ව යම්කිසි එළියේ ස්ථානයකට දාන්න අවුව නැති හේවණ තියෙන තැනකට දාන්න උන්ව ආරක්ෂා කරන්න කියලා නැහැ. මරන්න එපා කියලා කියලා තියෙනවා. ආරක්ෂා කරන්න අවශ්‍ය නැහැ. පළවෙනි කාරණේ මරණකින් නාදෙන එක. ඉතින් ඒක අමාරුයි පුරුදු වෙන්න. පුරුදුනහම ලේසි. සමහරු නම් කියනවා මේ අපි මදුරෝ නම් මරන්නේ නැහැ. ඒත් අර ඉබේට වදිනවා ඒ අපිට. අපි එතකොට අහන්නේ කූඹියෙක් කෑවහමත් ඉතින් ওই තරම් හයියෙන් ගහනවද කියලා. එතකොට නම් පොඩ්ඩක් අඹරනවා වගේ දෙයක් කරන්නේ. එතකොට මේ හිතලා නිවේද කරන්න කියලා පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ. දන්නේ නැතුවද කියලා. මේ හැම දෙයක්ම වෙන්නේ සිත්වලින්. ඇහි පිල්ලමක්වත් ගහන්න බෑ සිත් නැතුව. ඇහි බෝලයක් කරකවන්න බෑ. කාචයක් ફોකස් කරන්න බෑ. සිත් නැතුව කිසි දෙයක් කරන්න බෑ. මේ සිත්වලින් කරන්නේ අපිට තත්පරයකට කෝටි ප්‍රකෝටි ගන්න සිත් ඇති වෙනවා. ඒ සිත්වල චේතනාව කියලා ශක්තියක් තියෙනවා පළ දෙනවා. අපි දැනගත්තත් නැතත්. ඒක තමයි මේ සංසාරේ තියෙන භයානකම. හිතන්න පානඝාතයෙන් නම් කොහොම හරි වළකිනවා කියලා. වළකින විදිහ අතර මම කියන්නම් අදාළ කරගන්න අනිත් සිල්පදවල. අපේ තණ්හාවේ මට්ටම් හතරක් තියෙනවා. වස්තුවල තියෙන තණ්හාව. අමුදරු ඥාති මිත්‍රාදීන්ට තියෙන තණ්හාව. අතපය අවයව වලට තියෙන තණ්හාව. ජීවිතයේ තියෙන තණ්හාව කියලා මට්ටම් වලින් ටික ටික වැඩි වෙලා වැඩි වෙලා තණ්හාව ඉහළට එනවා. පාරමිතාවල මේ පළවෙනි දෙකේ පාරමිතාවට අරගෙන තුන්වෙනි එක උපපාරමිතාවට අරගෙන හතරවෙනි එක පරමත්ත පාරමිතාවට තමයි යොදලා තියෙන්නේ. නමුත් ඉතින් මේ පාරමිතාවට යොදන කොටසත් මහ පුළුල් පරාසයක තියෙන. ඒ හින්දා අපි තේරුම් ගැනීම පිණිස ඒක දෙකට බෙදලා විස්තර කරනවා. වස්තුවල තියෙන තණ්හාව නිසාවත් සතෙක් මරන්නේ නැහැ කියලා සමාදන් වෙන්න ඕනේ ඉස්සෙල්ලා. නමුත් මේ අටසිල් ගත්ත දවසට නෙමෙයි මම මේ කියන්නේ. මේ පටන් ගන්න කෙනෙකුට පන්සිල් ලකින්. අටසිල් ගත්ත දවසට ජීවිතේ ඊයත් මරන්නේ නැහැ කියලා සමාදන් වෙන්නේ එක සැරේම පන්සිල් පද පහත් එහෙම රකින්න පුළුවන් සමාදන් වෙලා. නමුත් Tamanට තේරෙන්න ඕනේ වස්තුවට හානි කරද්දී අපි තුන් මේ සත්වයෝ අපි ආහාර කනවා කියලා. වසක් විසක් තියන්නේ නැතුව වෙන ක්‍රමයකින් වළක්වනකම් නවත්වනකම් තමන්ගේ ආහාර ටික ගියත් කමන්නේ මේ සතාව මරන්නේ නැහැ කියලා හිතන්න සෑහෙන්න හිතන්න ඕන. නැත්තම් ඉතින් කේන්ති ගියොත් මරන්නම හිතනවා. මේක හරි කරදරයක් මේකට වෙලාවක් නැහැ. ලේසි වෙලේ මරණ එක තමයි තියෙන්නේ. හැබැයි ඉතින් මරණ කොට නම් හරි ලේසි. අපි මැරෙන කොට තමයි ටිකක් අමාරු. මොකද එක සැරයක් මරුවාම එක සැරයක් මරිලා අපිව නවතිනවා නම් හොඳයි. මේක එහෙම දෙයක් නෑ. තප්පරෙහි පොඩි ප්‍රපෝඩි ගන්නකින් අපි කරන්නේ. අතක් කුස්සල අතක් පාත් කරලා මදුරෙන් මරුවත් පොඩි ගානක් සිත්වල ඉතරන්නේ. ඔය එක සිතක් එක සැරයකට පළ දුන්නාම එක සැරයක් අපායට යනවා. ගියාම ළඟම තියෙන අපායේ අවුරුදු බිලියන් 162ක් ඉන්න ඕන. දුක් විඳින්න. මනුෂ්‍ය වාස වලින් කියනවා නම්. ඒ හින්දා ගියොත් ආයි එන්න හිතලා වැඩක් නැහැ. මගදී එන්න දෙන්නේ නැහැ. ගිය යන හැම කෙනාම කියන්නේ මම නම් ආයේ වරද්ද කරන්නේ නැහැ කියලා. එහෙම ඒ කාලේ පුරාවටම කියනවා. ඒ අවස්ථාව හම්බෙන්නේ එක නිරේකට ගියාම ඒ නිරේෙන් තව නිරේකට ගිහිල්ලා ඒ නිරේෙන් තව නිරේකට ගිහිල්ලා ඒ නිරේෙන් තව නිරේකට ගිහිල්ලා නැවත ආපහු මුල නිරේට වැටෙනවා කියන්නේ. ඒ වගේ තමයි දේවදූත සූත්‍රයේ බාලපඬි සූත්‍රවල ඒක විස්තර වෙනවා හොඳට. ගියාට පස්සේ එන්න ටිකක් කල් යනවා. කියන්නේ ටිකක් වැඩියෙන් කල් යනවා. ඒ හින්දා යන්න හිතන්නවත් එපා. තිසරණ සහිත පන්සිල් ලව මාසෙන් හැම වෙලෙම තිබ්බොත් ඕනම වෙලාවක මරුණොත් බෞද්ධන් වහන්සේ සාතික වෙනවා. මනුස්ස ලෝකේ හෝ ඊට උඩ දිව්‍ය ලෝකයෙන් හේක උපදී. කෙනෙක් මේ රක්ෂණ ඔක්කොත් ගන්නවට වඩා හොඳ රක්ෂණයක් මං හිතන්නේ. බුද්ධ ආගමේ තියෙන අවම රක්ෂණ. තිසරණ සහිත පන්සිල්. දිවි හිමියන්වත් කලන්න නැහැ කියලා සමාදන් වෙන පන්සිල්ය. තමයි අවම රක්ෂණ. ඊට වඩා හොඳ රක්ෂණ ගොඩක් තියෙනවා. නමුත් මේකෙන් පටන් ගන්න ඕනේ. මේක කරන්නේ නැතුව ඉදිරියට යන්න බැහැ. වස්තුවට හානි කරද්දි සතෙක් මරන්නේ නැහැ කියලා පුරුදු පුහුණු වෙන පුද්ගලයා හිත දුර්වල වෙනවා තමන්ගේ දරුවෙක් ගාවට සතෙක් આવුවොත්. අම්මා තාත්තා ගාවට આવුවොත් දුසමින් ඉන්නේ නැහැ. හැබැයි කියලා තියෙන්නේ මරන්න එපා කියලා විතරයි. වළක්වන්න එපා කියලා නෑ. මරණ චේතනාව එහෙම් පිටින්ම අයින් කරගන්න පුළුවන් වුණොත් ඒ සතාවගෙන් බේරෙන ලේසි ක්‍රමයක් තියෙන ඉතාම අමාරු අවස්ථාවක තමයි එක්ක මරන්න ඕනේ. එහෙම නැත්නම් ඒ සතාවපි මරනවා කියන සත්‍යය තියෙනවා. එහෙම වුණත් මරන්නේ නැහැ කියලා හිතන්න. මොකද භාගතුන් වහන්සේ ඒ අපිට හොඳක් නිසයි ඒක කියලා තියෙන්නේ. ඒක හොඳක් වෙන විදි ගොඩක් තියෙනවා. මොකද දැන් භාගතුන් වහන්සේ බුද්ධත්වයට ලබන්න තමන්ගේ ළඟම හිතවතුන්ව බොහෝ තැන්වලදී දන් දෙනවා. මේ හඬ දන් දෙනවා තමගේ දරුවන්ව භාර්යාවන් මේ වගේ දාස භාවයට දෙනවා. ඒ වගේ දේවල් කරනවා. තරහටද කරන්නේ? නෑ තරහට නෙමෙයි කරන්නේ. ඒ කරපු නිසා තමයි ඒ සියල්ලන්ව මාත සසරින් මුදවලා ගියේ. අපි කොච්චර අපේ දරුවන්ට ආස වුණත් කැමති වුණත් දරුවන්ව ව්‍යසන වලින් බේරන්න අපිට බෑ. මගදී හැප්පෙන්න පුළුවන්, ලෙඩක් හැදෙන්න පුළුවන්, යනාදිවශ ඕන තරම් දේවල් වෙන්න පුළුවන්. අපිට අපේ දරුවන් හරියටම බේරගන්න ඕන නම් අපි මරණ එක නවත්තන්න ඕන. එතකොට අපි ප්‍රබල ස්ථානයකට එනවා. ඒ ප්‍රබල කෙනෙක්ව විතරයි තව කෙනෙකුට උදව් කරන්න පුළුවන්. අපි බයින් දැද්දී දරුවෙක්ගේ බය නැති කරන්න අපිට බෑ. අපි බය නැති තැනකට එන්න ඕන. නිර්භය ස්ථානය තියෙනවා මේ ශාසනයේ. මේ ශාසනයේ විතරයි එවැනි නිර්භය ස්ථාන තියෙන්නේ. හිත සැලෙන්නේ නැති ඕනම අවස්ථාවක හිත එකඟ කරගෙන කෙලින් හිතගෙන යෝධයෙක් වගේ ඉන්න පුළුවන් මේ ශාසනයේ හිත දියුණු කරොත් විතරයි. වෙන ශාසනයක එහෙම සාහනයක් නැහැ. එහෙම ප්‍රබල ස්ථානයකට ආවහම තමන්ට කැමති ප්‍රමාණයකට උදව් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැන ඉතා උනන්දුවෙන් භාගතුන් වහන්සේගේ වචනය හිස් මුදුනින් පිළිගෙන තමන්ගේ ඥාතීන් නිසාවත් මිත්‍රයෝ නිසාවත් සත්තු මරණකින් වළකින්න ඕන. තුන්වෙනි කාරණය තමයි තමන්ගේම අතපය අවයවවලට හානි කරද්දී තමන් අතේ ආයුධයක්ත් තියෙනවා නැත්නම් මරන්න ක්‍රමයක්ත් තියෙද්දී මරන්න නැතුව ඉන්නේ. වළක්වන්න එපා කියලා නැහැ. නමුත් මරන්න එපා කියලා තියෙනවා. හතරවෙනි එක තමයි ජීවිතේ ගියත් මරන්නේ නැහැ කියලා හිතන්නේ. අන්න ඒක තමයි ශිල්පදී සම්පූර්ණ වෙන තැන. මේ ශිල්පල අරටම මේ විදිහට උදා ගන්න. මෙහෙම එකක් තියෙනවා. සංයුත්ත නිකායේ තියෙනවා ගාමිණී සංයුත්තය කියලා. ඒක තියෙනවා ලස්සන උදාහරණයක්. මෙහෙමයි එක්තරා බුද්ධලෙක් භාගතුන් වහන්සේගෙන් බණ අහන්න යනවා. භාගතුන් වහන්සේ නොඑක් ආකාරයෙන් පානඝාතය කරන්න එපා කියලා කියනවා. පානඝාතය කරන පුද්ගලයාට ඒ පුද්ගලයා පහත් කියලා කියනවා. උසස් පුද්ගලෙක් නෙමෙයි, උසස් මනසක් තියෙන පුද්ගලෙක් නෙමෙයි කියලා කියන එක නෙමෙයි. යම්කිසි නිඳා කටයුතු පුද්ගලෙක් කියලා කියනවා. පානඝාතය කරන පුද්ගලයා නිරේ උපදිනවා, තිරිසන් වෙනවා. බල්ලෙක්, පූසෙක්, මදුරෙක් වෙන්න ඕන නම් මේ වගේ දේවල් කරන්න කියලා තමයි කියන්නේ. මමත් දැන් භාගතුන් වහන්සේ කෙරෙහි බොහෝ ශ්‍රද්ධාවෙන් මේ ධර්ම කාරණා අහන්න භාගතුන් වහන්සේ ළඟට යනවා. භාගතුන් වහන්සේට වඳිනවා, භාගතුන් වහන්සේට උපස්ථාන කරනවා. භාගතුන් වහන්සේ කෙරෙහි පුදුම ශ්‍රද්ධාව මට තියෙනවා. නමුත් මම ලොකු හෝ පොඩි හෝ ඉඳලා හිටලා හෝ සතු තාම මරනවා. මට භාගතුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව මාත්‍රයෙන් විතරක් ගැලවෙන්න පුළුවන් වෙයිද කියලා මේ පුද්ගලයාට එක්තරා දවසක හිතන්න යෙදෙනවා. හිතලා මේ පුද්ගලයාට තේරෙනවා භාගතුන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධා මාත්‍රයෙන් විතරක් නම් මට ගැලවෙන්න බැහැ. එහෙම තිබුණා නම් භාගතුන් වහන්සේ මේ දේ මට කියන්නේ නැහැ. පානඝාතයෙන් වළකින්නත් ඕනේ. අනිත් එක භාගතුන් වහන්සේ කෙරෙහි අල්ප වූ ශ්‍රද්ධාවකින් ගැලවෙන්න බෑ. මොකද හරියටම ශ්‍රද්ධාව තියෙනවා නම් කියපු දේ එහෙම පිටින් කරනවා. එතකොට ඒක අඩුවක් කරන්නේ නැහැ. යම් කිසි බුද්ධලෙකුට භාගතුන් වහන්සේ කෙරෙහි සම්පූර්ණ ශ්‍රද්ධාව පිහිටුවාම පිටකේ තියෙන නවචනක් එක වෙලෙම ක්‍රියාත්මකයි. ආයි ක්‍රියාත්මක කරනවද නැද්ද, මේක ඇත්තද නැද්ද, එහෙම හොයන්න යන්නේ නැහැ. ඒ මොකද භාගතුන් වහන්සේගේ ශක්තිය පිළිබඳ දන්නවා. නිවන් දකින්න කැමති පුද්ගලයාව නොමග යවන්නේ නැති බව දන්නවා. භාගතුන් වහන්සේගේ අසීමිත ගුණය දන්නවා. ඒ හින්දා ඒ පුද්ගලයා හිතනවා එහෙනම් මම මගේ මේ ශ්‍රද්ධා මාත්‍රයෙන් මට බේරෙන්න බෑ. එහෙනම් මම අද ඉඳලා දිවි හිමියේ සියලු සතුන් මරණයෙන් වළකිනවා. මෙන්න මේ ධර්මය ඔහුට වැටහෙනවා. ඔහු තුළ ওই ධර්මය උපදිනවා. ඕපනායකයි පච්චත්තං වේතබ්බෝ විඤ්ඤූහි කියලා කියන්නේ ඔක තමයි. තමන් තුළ ওই ධර්මයේ ඉපදෙන්න ඕනේ. ඉපදිච්ච ගමන් ඒ පුද්ගලයා වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. මොකද්ද? කලින් හිටියේ මැරුණොත් නිරය හතරෙන් අපාය හතරෙන් එහෙක උපදින පුද්ගලයෙක් හැටියට. මේ සීලය සමාදන් වීමත් සමග ඒ පුද්ගලයා උසස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. කොයි වෙලේ හරි මැරුණොත් මනුස්ස ලෝකේ හෝ දිව්‍ය ලෝකේ උපදින පුද්ගලයෙක් බවට පත් වෙනවා. මේක තමයි ධර්මයේ ශක්තිය. මේක තමයි සාන්දිට්ඨික ඵලය. ඇස් පනා පිට ඔප්පු වෙන ඵලය ඒක තමයි. ඇස් පනා පිටම පේනවා. ඒ වෙනසත් එක්කම ඒ පුද්ගලයා ජීවත් වෙලා හිටියොත් ඒ පුද්ගලයාට හොඳයි, ඒ පුද්ගලයා මැරුණත් හොඳයි. ඒ පුද්ගලයාට යන්නේ හින්නවටත් වැඩිය හොඳ තැනකට. මේ ප්‍රයෝජනීය දකින්න නුවණැත්තෝ සහ වීරවන්තයෝ භාගතුන් වහන්සේ කියන සිල්පද සියල්ල රකින්න අඩු කරන්නේ නැතුව සාමාන්‍ය ජීවිතයේ අවම වශයෙන් ත්‍රිසරණ සහිත පන්සිල් සමාදන් වෙන්නම ඕනේ, රකින්නම ඕනේ. අන්න එදාට තමන් බෞද්ධයෙක් කියලා සිංහනාදයක් කරන්න පුළුවන්. එතකන් තමන්ට යන්න වෙන්නේ මේ අන්‍යාගමිකයෝ යන තැනටයි කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. තව දුරටත් මේ මිනිස්සුත් එක්ක ඉන්නවද කියලා කල්පනා කරලා බලන්න ඕනේ. මේ වගේ AC රූම් වල නම් ඉඳ හම් වෙන්නේ නැහැ. ගියාම කට්ටියටම එකට දුක් විඳින්නයි තියෙන්නේ. මෙන්න මේකයි ලෝකේ තියෙන தত্ত্বය. අපි කැමති වුණත් අකමැති වුණත් මේක තමයි සිද්ධ වෙන්නේ. Tamanta මේකෙන් මිදෙන්න ඕන නම් කරන්න තියෙන්නේ එක මේක දෙයයි. සීලපද ටික රකින්න එකයි. පුළුවන් තරම් නිවැරදි ධර්මය අහන එකයි. නිවැරදි ධර්මයේ තියෙන ත්‍රිපිටකයේ අටුවාව. ත්‍රිපිටකයේ අටුවාව පරිහරණය කරන්න පුළුවන් නම් ඉතාම සුදුසුයි. මොකද කෙලින්ම බුද්ධ වචනයේ ඒකේ තියෙන්නේ. බොහෝ උනන්දුව තියෙනවා නම් දැන් ඕනම කෙනෙකුට අරහත්ත්වය ලබන්න තරම් ධර්මයේ තියෙනවා. අරහත්ත්වය ලබන්න බැරි කාලයක් නෙමෙයි මේක. බුද්ධ ශාසනයක් නිකම්ම ඉවර වෙන්නේ නැහැ. පෙරම් පුරණ කාලයේ දිහා හිතලා බලන්න. ඒ ඉච්ඡර පෙරම් පුරල අවුරුදු 1000ක් විතර නම් නැත්නම් 2000ක් විතර නම් මිනිස්සුන් ගොඩ දාන්න පුළුවන් මොන අපරාධයක්. එහෙම නැහැ. අවුරුදු 1000 ගානක් ඉස්සරහට තව රහත් වෙනවා. හැබැයි සද්ධාව තියෙන වීරිය තියෙන බුද්ධලෝ විතරයි. කොච්චර ගනුම තිබ්බත් සද්ධාව නැත්තම් කියන දේ අහලා ක්‍රියාත්මක වෙන්නේ නැත්තම් ඒ තියෙන ප්‍රඥාවෙන් ප්‍රඥාව උසස් මට්ටමකට එන්නේ නැහැ. බාගතුන් වහන්සේ කියපු දේවල් සමහරක් අතහැරියොත් සමහරක් පිළිගත්තොත් ඒ බුද්ධලට ප්‍රතිඵලයක් නැහැ. මොකද බාගතුන් වහන්සේ බාගට නෙමෙයි කියලා තියෙන්නේ. බාගතුන් වහන්සේ වැඩියෙන් කියලා තියෙනවා. බාගතුන් වහන්සේ අවශ්‍ය ප්‍රමාණයමයි කියලා තියෙන්නේ. ඒකට කියනවා කේවල පරිපුඤ්ඤං පරිසුද්ධං බ්‍රහ්මචර්යං කාසි. ඒ කියන්නේ තනිව ගත්තත් මේ ධර්ම සම්පූර්ණයෙන්ම පරිසුද්ධ වූ බ්‍රහ්මචර්යාව ප්‍රකාශ කරලා තියෙනවා. මේ විදිහට අද හිතන්න අද ඉඳලා මේක සමාදන් වෙනවා කියලා අතීතේ මොනවා කරලා තිබ්බත් කමක් නැහැ. මේ ධර්මයේ ඒ තරම්ම ප්‍රබලයි. මම හිතන්නේ මෙතන ඉන්න පුද්ගලෝ දඩේම යනවා කියලා. නමුත් අඟුලිමාල කියලා හොරෙකුටත් මම කියන්නේ මේ ඒ ජීවිතේ ඒ වෙලාවේ හොරෙක් බවට පත් වෙලා හිටියේ. ඒ එවැනි තත්ත්වයක ඉති පුද්ගලයෙකුටත් සමාදන් වෙලා රහත් වෙන්න පුළුවන් වෙනවා කියලා කියන්නේ මේ භාගතුන් වහන්සේගේ තියෙන ශක්තිය නිසා. ධර්ම රත්නයේ තියෙන ශක්තිය නිසා. තමන් කලින් මොනවා කරලා තිබ්බත් ඒ කරපු පව් සියල්ලම අද ඉඳලා අමතක කරලා දාන්නයි මතක් කරන්නවත් එපා. මතක් කරන්නවත් පාපයක්. කුක්කුච්චේ කියන්නේ. කරපු පව් පිළිබඳ මතක් වෙලා පසුතැවෙනවා නම් නොකරපු පින් ගැන පසුතැවෙනවා නම් ඒකට කියන්නේ කුක්කුච්චේ. ඒ නිසා මතක් කරන්න එපා අමතක කරලා දාන්න. මෙතන ඉඳලා හිතන්නේ අද ඉඳලා මං හොඳ වෙනවා. අද ඉඳලා සීලවන්තයෙක් බවට පත් වෙනවා. රහතන් වහන්සේලාට බැලපු ගමන් තේන පුද්ගලෙක් බවට පත් වෙනවා. රහතන් වහන්සේලාගේ අනුකම්පාව ලබන්න ආර්ය කාන්ත වෙන්න ඕන. එතකොට තමයි යම් කිසි දවසක අපිට දානයක් හරි දෙන්න ලැබෙන්නේ. දිවසින් බලලා සද්ධාවන් ළඟට තමයි ඉස්සලාම යන්නේ. ප්‍රඥාවන්තයාවට යනවා කියලා නෑ. සද්ධාවන්තයාව ඉස්සලා යනවා. මොකද සද්ධාවන්තයා තමයි ප්‍රඥාවන්තයා. ඒක නිසා තමයි මම කියලා තියෙන්නේ සද්ධාවෙන් පටන් ගන්න නිසා. මේ ආකාරයට පානඝාතයෙන් වළකින්න. හොරකම කියන එක සුළුෙන් හෝ කරන්න එපා. කරන්න එපා. ඒ කියන්නේ සුළු දෙයක්වත් ගන්න එපා. අඳුම ගානේ තමන්ගේ කාර්යාලයේ තියෙන තමන්ට පාවිච්චි කරන නුසුදුසු දෙයක් පාවිච්චි කරන්න එපා. කාර්යාලීය ප්‍රයෝජනය සඳහා දෙන දෙයක් තියෙනවා නම් පෞද්ගලිකව පරිහරණය කරොත් කාර්යාලයෙන් තහනමක් තියෙනවා නම් ඒ දේ පරිහරණය කරන්න එපා පෞද්ගලික දේවල් වලට. ඒවත් හොරකම්. අයිතිකරුට නොපෙනෙන්න හෝ අයිතිකරුගේ කැමැත්තට පිටින් පාවිච්චි කිරීම හොරකමක්. ඒ නිසා මේ මහ ලොකු දේවල් වෙන්න ඕනේ නැහැ හොරකම කියන ශික්ෂාපද එකනේ. පොඩි දේවල් උන් කැඩෙනවා. ඒ හිඳ සැලකිලිමත් වෙන්න. අනික් කාරණේ තමයි අබ්‍රහ්මචර්ය වේරමණී. කාමෙහි හැසිරෙන්න මෙපා අබ්‍රහ්මචර්ය වේරමණී. කාමිසු මිත්‍යාචාරා කිව්වහම තව කෙනෙකුට අයිති ස්ත්‍රියක් එක්ක වැරදි විදිහට හැසිරෙන්න එපා. එවැනි ස්ත්‍රීන් 20ක් සඳහන් කරලා තියෙනවා. අම්මා රකින්න, තාත්තා රකින්න, අම්මා තාත්තා රකින්න, සහෝදරයා රකින්න, සහෝදරියා රකින්න, ගෝත්‍රය රකින්න, ධාර්මිකයෝ රකින්න, ඥාතීන් රකින්න. අහවල් ස්ත්‍රියගාව ගියොත් දඩ කියලා නියම කරපු ස්ත්‍රිය. එහෙම නැත්නම් ගැබිනිව හෝ තමාගාව ආරක්ෂා කරන ස්ත්‍රිය කියලා. ආරක්ෂා කරන කෙනාට කාමයිතියක් නැති තීන් 10 දෙනෙක් කියනවා. ඒ 10 දෙනා ඒ අරින්ද කියලා තියෙන නොඑක් ආකාරයෙන් විවාහ වෙන විදි. ඒ විවාහ වෙන විදි සියල්ලම කියලා තියෙන ඒ සියල්ලටම එකන් කලේ අත කියලා හෝ කැමැත්තෙන් ප්‍රිය වූ පුරුෂයා චන්දවාසිනී කියලා. කැමැත්තෙන් ප්‍රිය වූ පුරුෂයාට එක්ක වචනයක් දීලා මම ඔබත් එක්කයි ඉන්නේ කියලා පොරොන්දු වෙච්ච ස්ත්‍රිය හෝ අන්‍ය වෙන ස්ත්‍රියක් එක්ක වෙන පුරුෂයෙක් හිටියොත් සිල්පදේ කරිනවා. කළුණාම ඊට අනුරූප වූ ඊටාම සුදුසු කටු ඉඹුලක යන්න වෙනවා. ගිහිල්ලා නපුංසක වෙනවා. ඊට පස්සේ පණ්ඩක කියන තත්ත්වයට යනවා. එතනින් පණ්ඩක කරවනවා. ඊට පස්සේ තිරිසන් වෙලා පණ්ඩක කරවලා ඔක්කොම කර්ම ඉවරනාට පස්සේ ස්ත්‍රියක් වෙලා නවතිනවා. ඒ හින්දා ස්ත්‍රියක් බවට පත් වෙන්නේ කාමීත්‍යචාරය ඉදිරියේ නෙමෙයි. කාමීත්‍යචාරයේදීලා ඔක්කොම ඉවරනාට පස්සේ ඊට පස්සේ යම් කිසි කෙනෙක් පින් කළා ස්ත්‍රියක් වෙන්නම් ප්‍රාර්ථනා කරනවා නම් දිගටම ස්ත්‍රියක් වෙලා ඉන්නවා. පුරුෂයෙක් වෙන්න ප්‍රාර්ථනා කරනවා නම් පුරුෂයෙක් බවට පත් වෙනවා. ඒ මොකද පින කියලා කියන්නේ යම් කිසි දෙයක් කරාම අපි කැමති ආකාරයේ ප්‍රතිඵලයක් දෙන දෙයක්. පව කියලා කියන්නේ යම් කිසි ක්‍රියාවක් කරාම අපි අකමැති ආකාරයේ ප්‍රතිඵලයක් දෙන දෙයක්. අපි කියමු යම් කිසි ස්ත්‍රියක් පුණ්‍ය කර්මයක් කළා ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද? ප්‍රිය වූ දරුව ලබන්න. දරු සුසකල් බලන්න. හොඳ ආභරණ ලබන්න. හොඳ ස්වාමියෙක් ලබන්න. හොඳ ගයක් ලබන්න. හොඳ ආකාරයේ ස්ත්‍රී ආකාරයේ තණ්හාවක් සිදුවෙලා තියෙනවා. එතකොට තින් කළා ප්‍රාර්ථනා වෙන්නේ කැමති වෙන්නේ ස්ත්‍රී ආකාරයෙන්මයි. එතන නිසා දැන් යසෝදරා දේවියේ ගුණයක් නැති හින්දා ස්ත්‍රියක් නෙමෙයි. අසංක 20ක් ඉඳලම ස්ත්‍රියක්. බෝසතාන් වහන්සේ ඉඳලා බෝසතාන් වහන්සේ සමග සාරාසංක කල්ප ලක්ෂයක් නෙමෙයි. කල්ප වලින් අසංක 20කුත් 1.140 කුත් තව ලක්ෂයක් එකට ඇවිල්ලා තියෙනවා. ස්ත්‍රියක් හැටියට අතිශයින් ගුණවත් ස්ත්‍රියක්. හිතන්නවත් බෑ, හිතලා ඉවර කරන්නවත් බෑ ගුණේ. නමුත් සමහර කෙනෙක් කලාතුරකින් කැමති ස්ත්‍රී ආත්ම භාවයෙන් මිදෙන්න. එහෙමනම් ස්ත්‍රියක් වගේ ඉතා විනීතව ඉඳලා සිල්පද රැකලා හොඳින් බණහාලා ඉතා ඕනකම් ප්‍රාර්ථනා කළොත් ඊළඟ ජීවිතවල පුරුෂයෙක් බවට පත් වෙන්න පුළුවන්. පුරුෂයෙක්ට තියෙන්නේ පුරුෂාකාරයේ තණ්හාවක්. ඔහුට බලය ඕන. ඔහුට පාලනය ඕන. ඔහුට ඕන දේවල් පුරුෂාකාරේ නම් ඔහු පින්තල්ලා ඒ පල දෙන්නේ පුරුෂාකාරේ. පෞද්ගලික මොනොත් විතරයි මාළුවේ. ඒ මාළුවනේ ස්ත්‍රීකට නෙමෙයි පොඩ්ඩක් අඩුපාඩුකින් තමයි මොන හරි තව පින් කියෙද්දි එකට එක වුණාම තමයි ස්ත්‍රියක් වෙලා නවතින්නේ. දෙලින්ම යන්නේ අපායට. නැත්නම් අපායට ගිහිල්ලා තමයි පස්සේ තිරිසන් වෙලා බොහෝ ආත්ම බොහෝ සිය ගණන් දහස් ගණන් ආත්ම වලින් ඉඳලා තමයි අන්තිමට කර්මය ගෙවුනට පස්සේ තමයි ස්ත්‍රියක් වෙන්නේ. මෙහෙම වැරදි සිතුවිල්ලක් නිසා ත්‍රිභාවයට මේ ජීවිතයෙන් පත් වෙච්ච අපේ පුද්ගලයේ උතුම් රහතන් වහන්සේ කෙනෙක් පසුකල සෝරෙය්‍ය සිටු. ඒ සෝරෙය්‍ය සිටුවරයා දෝලාවකින් තමන්ගේ මිත්‍රයෙක් එක්ක තමන්ට දෝලාවකුත් තමන්ගේ සිටුවරයෙක් වූ අනිත් මිත්‍රයෙක් එක්ක තව දෝලාවකුත් එම දෝලා දෙකකින් ගමන් කරන වෙලාවේ මහා කච්චායන මහ රහතන් වහන්සේ ගඟේ පැන් ස්ථානය කරනවා. ගඟේ පැන් පාසය කච්චායන කියලා කියන්නේ රත්තරන් පාටින් දිලිසෙන. ඒ රූපේ දැක්කහම මේ සිටුවරයට හිතෙනවා අනේ මගේ බිරිඳටත් මෙවැනි රූපයක් තිබුණා නම් කියලා. සිටුවිල්ලත් සමගම ස්ත්‍රී ආත්ම භාවයකට පෙරලෙනවා. තමන්ට ඉතාම ලොකු ලැජ්ජාවක් බවට පත් වෙනවා. දැන් ස්ත්‍රියක් හැටියට සමාජයට මුණ දෙන්න බෑ. ඒ නිසා මොකද කරන්නේ? ශරීර කෘත්‍යයක් කරන්න තියෙනවා කියලා සේවකයන්ට දන්වලා පැත්තකින් තියලා යන්න කියලා කියනවා. එළියට බහලා දුවනවා. දුවලා ඊළඟ නගරයට යනවා. කාන්තාවක් හැටියට. වෙලින්ද ප්‍රමාණයක් හම්බෙලා ඊළඟ නගරයට යනවා. ගිහිල්ලා එහි සිටුවරයා දැකලා කැමති වෙනවා මේ සිටුවරයා. කාන්තාව. විවාහ වෙනවා. විවාහ වෙලා දරුවෝ ලබනවා. කලින් ජීවිතේ දරුවෝ ඉන්නවා. පසු කාලෙක තමන් එක දෝලාවෙන් ගිය අනිත් මිත්‍රයා ඒ නගරයට එනවා. ආවහම කවුළුවෙන් දැකලා එන්න කියලා කියනවා. කියලා අප උපස්ථාන කරනවා. ඉතාම හොඳින් සලකනවා. ඒ බුද්ධලේ අහනවා මොකටද මට සලකන්නේ? ඔබ කවුද මගේ? ඒතකොට කියනවා මම ඔබේ මිත්‍රයා. මට මෙහෙම දෙයක් වුණා. ඒ හිඳ මම පැනලා. ඉතින් මිත්‍රයා කියනවා මම ඔබේ මිත්‍රයා නේද? මට කියන්න තිබ්බද? කියලා. එතකොට කියනවා එහෙනම් මහා කච්චායන හාමුදුරුව මේ නගරෙට වැඩම කළා. ඉතාම හොඳ අවස්ථාව. ගිහිල්ලා සමාවිද. එහෙම ගිහිල්ලා සමාවිද. සමාවිද පුළුවන් ආයි පුරුෂින් කරපත් එක. මේ ගිනාරෙන්න කාරණයක් නෙමෙයි ඇත්තම කියනවා. මේ අනන්න ඕන කාරණා. ඊට පස්සේ අර සිටුවරයා කියනවා දැන් එහෙම වුණාට කමන්නේ මාව අපිව දාල යන්න එපා දරුවෝ තියෙනවා. මේ ධනිය පරිහරණය කරන්න. මේ ධනිය අරගෙන මෙහි ඉන්නේ කියලා. එතකොට සෝරේ සිටුවරයා කියනවා ඇස් පනාපිට මෙහෙමදයක් වුණාම ඊගේ ඉන්න හිතෙනවද? තව සංසාරේ ඉන්න හිතෙනවද? කියලා. එහෙම අහලා එවෙලම පැවිදිලා අහත් වෙනවා. ඔන්නෝකයි ඒ සිල්පදයේ පිළිබඳ කෙටි හැඳින්වීමක් මතලේ ඉතා දීර්ඝ වශයෙන් ඉතා පැහැදිලිව දැනගත යුතු සියල්ල දේශනා කරලා තියෙනවා. සාරතුන් වහන්සේ එකක් කතාවෙන් කියලා නෑ. බොරු කියනකොට කිසිම හේතුවක් නිසා බොරු කියන්න එපා. රැකියාව නිසා බොරු කියන්න එපා. හොයාගන්න මොකක් හරි ඇත්තක් කියන්න. සත්‍ය දෙයක් කියන්න. සම්මක් ප්‍රෝග කියලා જાතියක් තියෙනවා. ඒක කරන්න යෑමේදී සමහරුන්ට මිත්‍යා ප්‍රෝග වෙනවා. නොකරම් බැරි අවස්ථාවකදී කරනවා නම් ප්‍රශ්නයක් ඇහුවම උත්තරේ දෙන්න ඕන නම් ප්‍රශ්නට අදාළ නොවන හරි ඇත්තක් කියන්න. ඒක තමයි සම්මත ප්‍රෝගය කියලා කියන්නේ. පොටින්ම කියනවා නම් දුටුගම රජුරෝයි සද්ධාතිස්ස රජුරෝ යුද්ධ කරන වෙලාවේ සද්ධාතිස්ස රජුරෝ පරිඳලා ගිහිල්ලා පන්සලේ ඇඳයට හැංගුණා. දුටුගම රජුරෝ ඇවිල්ලා අහනවා සද්ධාතිස්ස මෙහාවද ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේට බොරු කියන්න බෑ. නමුත් සද්ධාතිස්සව දෙන්නත් බෑ. මරණවා කියලා හිතෙනවා. මරන්නේ නෑ. ඒ රජවරු විශ්වාස කරන්න බෑ. කොයිලි මරණවද කියලා. ඒ නිසා දෙන්න බෑ. ඒ හින්දා කියනවා මහරජ කුමාරයා ඇඳ උඩ නන්නේ. අන්න ඒකයි උත්තරේ. ඒකින් පාඩමක් ඉගෙන ගන්න. ඔයිට වඩා යන්න යන්න එපා. අපායටම තමයි යන්නේ. පොග වැඩියෙන් කරන්න ගියොත් එම මොකද අපිට යම්කිසි තණ්හාවක් තියෙන නිසා තමයි බොරු කියේ. ඒ තණ්හාවේ ආකාරය අඳුරගත්තොත් බොරු නුකිය කියන්නේ. සමහරලාට මේ වෙලාවට එන්න කියලා කියනවා. එනකොට පරක්කු වෙනවා. අතරමඟදී දුරකතන ඇමතුමක් එනවා මේ තමන් කොහෙද ඉන්නේ දැන් කියලා. දැන් මේ ඉන්න තැන කියන්නේ හිතෙන්නේ නැහැ. පොඩ්ඩක් ඉස්සරහා තියෙන තැන තමයි කියන්නේ. ඒකත් බොරුවක් තමයි. ඒ මොකද? තමන් නරකයි කියලා හිතනවට තමන් කැමති නැහැ. තමන්ගේ නම්බුව ආරක්ෂා කරගන්න තණ්හාවක් තියෙනවා. අන්න ඒ නිසා ඒ වගේ දේවල් අතාරින්න ඕන. තමන් හොඳයි කියලා හිතනවටයි තමන් කැමති. ඒ නිසා හොඳ වෙන්න තියෙන ආසාවට අනික් අයට යම්කිසි බොරුවක් කියලා හෝ හොඳ මිනිස්සෙක් බවට පත් වෙන්න හිතනවා. ඒක පිටකේ නම් ඉතාම හොඳට පැහැදිලිව කියලා තියෙනවා. ඉච්ඡාව කියන්නේ කැමැත්ත කියන එක හතරක් තියෙනවා. අත්‍රිච්ඡතා කියලා කියන්නේ පොඩි ළමයින්ට තියෙන එක වගේ. ඒ කියන්නේ අරයට තියෙනවා නම් මටත් ඕනේ ඒක. අන්න ඒ කියන්නේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයි කියලා තියෙන්නේ. භික්ෂුන් වහන්සේලා දෙනම පිලිසු ගා වඩනවලු එක භික්ෂුන් වහන්සේ ළමකට අඹගලිය පූජා කරනවලු. අනි භික්ෂුන් වහන්සේට අඹගලිය පූජා කරාම අර අත්‍රිච්ඡතාව තියෙන භික්ෂුවට හිතනවලු. අර භික්ෂුන් වහන්සේට පූජා කරපු අඹගලිය නම් මේකට වඩා ඉදිලා කියලා. ඒක තමයි අත්‍රිච්ඡතාව කියලා කියන්නේ. පොඩි ළමයින්ටත් ඒක තියෙනවා මියන්. සෙල්ලම් බඩුවක් දැක්කම ඒකක් මට ඕන. ඒකක් මට ඕන. කියලා අනිත් එක්කිනා ළඟ තියෙනකොට තමන්ට ඕන. ඒ කියන්නේ අපි ආසාව අත්‍රිච්ඡතාව. පාපිච්ඡතාව කියලා කියන්නේ මොකද්ද? තමන් තුළ ගුණය නැහැ. නමුත් ගුණවන්තෙක් හැටි තමන්ව අනුන් දැනගන්නවට කැමතියි. ඒ කියන්නේ පාපිච්ඡතාව. නරක කැමැත්ත. ඒ කියන්නේ තමන්ට ශ්‍රද්ධාව නැහැ. ඒ ශ්‍රද්ධාවන්තයෙක් කියලා තමන්ව දැනගන්නවා නම් ඉතාම හොඳයි කියලා හිතනවා. තමන් සීලයක් රකින්නේ නැහැ. තමන්ට සීල් පැලෙනවා. නමුත් මම සීලවන්තයෙක් කියලා අනිත් අය හිතනවා නම් ඉතාම හොඳයි කියලා හිතනවා. තමන් දන් දෙන්නේ නැහැ. ඊටට මම දන් දෙනවා කියලා හිතනවා නම් ඉතාම හොඳයි කියලා හිතනවා. තමන් ප්‍රඥාවන්තයෙක් නෙවෙයි නමුත් මම ප්‍රඥාවන්තයෙක් කියලා අනික් අය කියනවනේ. ඉතාම හොඳයි කියලා හිතනවා. ඒකට කියන්නේ පාපිච්චතා. මහිච්චතා කියලා කියන්නේ තමන් ශ්‍රද්ධාවන්තේ. තමන් ශ්‍රද්ධාවන්තේ වුණාට තමන් ශ්‍රද්ධාවන්තේ වුණ පමණට මාදී අනික් අය එක දැනගන්නත් ඕනේ කියලා හිතනවා. තමන් සීලවන්තේ. තමන් සීල රකින්නවා කියලා අනික් අයට කියන්න හිතනවා. දැනගන්න ඕනේ. ඒගොල්ලෝ දැනගත්තොත් හොඳයි කියලා හිතනවා. තමන් දන් දෙනවා. තමන් දන් දෙනකොට පොඩ්ඩක් තේින්නත් ප්‍රමාණයක් කරනවා. තමන් දන් දෙනවා කියලා අනික් අය දැනගන්න ඕනේ කියලා හිතනවා. තමන් ප්‍රඥාවන්තේ. ප්‍රඥාවන්ත නිසා පොඩ්ඩක් ප්‍රඥාව ප්‍රකාශ වෙනාන්දුමට හැසිරෙනවා. එතකොට තමන් ප්‍රඥාවන්තයෙක් කියලා අනික් අය දැනගන්න නිසා ඒක කැමති. ඒකට කියන්නේ මහිච්ඡතා. අප්පිච්ඡතා කියලා එකක් තියෙනවා. අල්පේච්ඡතාව. බොහොම සුළු කැමැත්ත කියන එකයි කියන්නේ. අධික මත්පිච්ඡතාව කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ තමන් සෝවාන් වුණත් තමන් සෝවාන් වහන්සේ කෙනෙක් කියලා අනික් අය දැනගන්නවා ඉඩ තියන්නේ නැහැ. දූතාංග අප්පිච්ඡතාව කියලා එකක් තියෙනවා. තමන් දූතාංග දරුවට දුෂ්කර දූතාංග දරුවට කාටවත් තේින්න කරන්නේ නැහැ. දැනගන්න ඉඩ තියන්නේ නැහැ. පරියප්ති අප්පිච්ඡතාව කියලා කියන්නේ තමන් ත්‍රිපිටකය දන්නවා. ත්‍රිපිටකයම දැනගත්තත් තමන් දන්න කෙනෙක් හැටියට හැමදැනම කිය කියන්නේ නැහැ. ත්‍ර්ථ අප්පිච්ඡතාව කියලා කියන්නේ ත්‍ර්ථ ලැබුණාම දෙන ප්‍රමාණයටම ගන්නෙ නැහැ. තමන්ට අවශ්‍ය ප්‍රමාණය නවත්තනවා. එහෙම නැත්තම් අධිකව තියෙන පුද්ගලයේ ඊටාම අල්පයක් දුන්නාම ඒ අල්පයට කැමති වෙනවා. මහා ධනවත් වෙ ඉන්නවා ඊටාම අල්පයි දෙන්නේ. ඒ අල්පේ හොඳයි කියලා හිතනවා. යම්කිසි ශ්‍රද්ධාවන්තයෙක් ඉන්නවා තියෙන ඔක්කොම ටික දෙන්න. එතකොට තමන්ට අවශ්‍ය ප්‍රමාණය නවත්තනවා. ඒ පුද්ගලයාට ඉතුරු කරලා. ඒකට කියන පත්ත අප්පිච්ඡතාවය. මේක තමයි අල්පේච්ඡතාවය කියලා කියන්නේ. ඉතින් මෙන්න මේවා කැමති වෙන්නේ. එතකොට බොරු කියන්නේ පොඩක්. මොනේ ගොඩක් සිල්පද රකින්න පුළුවන්. පහසුවෙන් ගුණේ වැඩෙන. මේ විදිහට බොරු කියන එකකින් නවතිනවා. සුවාමීරේ භාගතුන් වහන්සේ තහනම් කරලා තියෙනවා. කොහොමද තහනම් කළේ? කිසිම කෙනෙකුට කරන්න බැරි විදිහට සර්වඥා ඥානෙ බලලා තහනම් කළේ. ඒ සිල්පදේ පැනෙව්වේ සර්වඥා ඥානෙ. කිසිම කෙනෙකුට තර්ක කරන්න බෑ ඒක. කර කරත් නිවන් දකින්න පුළුවන්. ඒක කර කරත් අපායෙන් බේරෙන්න පුළුවන් කියන එහෙම දෙයක් නෑ. කරොත් ඵල විපාක වෙනම කියලා තියෙනවා. මොකද්ද ඵල විපාක? උම්මත්තක වෙනවා, පිස්සු හැදෙනවා. එහෙම නැත්නම් මන්ද බුද්ධික වෙනවා. සාධාරණ දෙදී සමහරු කියනවා අපි නම් බිව්වට කාටවත් කරදර කරන්නේ නෑ. බීල පැත්තකට වෙලා ඉන්නවා. එහෙම නැත්නම් නිදා ගන්න. සමහර කියනවා අපි බිව්වට අපිට සිහිය නැති වෙන්නේ නැහැ. සෑහෙන ප්‍රමාණයක් බිලක් අපිට සිහියෙන් ඉන්න පුළුවන්. ඒ දෙක හරිද? තමන් වංචා කරලා තියෙන්නේ තමන්. අපි හොයලා බලමු. කොහොමද අපි නම් බිව්වට කාටවත් කරදර කරන්නේ නැහැ කිව්වට බොන පුද්ගලයා ඉස්සලාම කරදරේ කරන්නේ තමන්ටයි. මොකද බොණේකේ අදහස මොකද්ද? මන්ද ගාමි වීම. ඒ කියන්නේ තමන්ගේ ඇඟේ දැනීම සංවේදී භාවය අඩු කර ගැනීම. තමන්ගේ ප්‍රතික්‍රියා දක්ීමේ වේගය අඩු කර ගැනීම තමයි චේතනාව. ඒ මතයට තමයි ආසාව කියන්නේ. එතකොට මත්ෙන් ආසා වෙලා යමත්ෙන ද්‍රව්‍යයක් උගුරෙන් පල්ලහැට ඒක උගුර ගියම සිල්පදේ කැඩෙනවා. ඔහුගේ ප්‍රතිඵලයක් ඇතිද වෙන්නේ හොඳටම මත් වෙන එකයි. මොකද මන්දගාමී වීමේ උපරිමයක් තමයි මන්ද බුද්ධිකයි කියන්නේ. එහෙම නැත්නම් උම්මත්තකයි කියන්නේ. මොකද ඒ බුද්ධිලට තියෙන එක වටහා ගන්න වෙලා යනවා. එහෙම නැත්නම් වටහා ගන්න බැරි තරම් කප්පෙකටපත් වෙනවා. තව ප්‍රතිඵලයක් තියෙනවා. දරුවෝ හම්බෙන කොටත් මන්ද බුද්ධික දරුවෝ උම්මත්තක දරුවෝ ඇති වෙන්න පුළුවන්. මොකද එවැනි පියවරු ගාවට එන්නේ එවැනි කර්මානුරූප අනුරූප කර්ම තියෙන දරුවෝ. ඒ හින්දා බොහෝ විට ඒක පසුකලක දකින්න හම්බ වෙනවා. මානසික ආබාධ සහිත ශරීරය හරියට වැඩ කරන්නේ නැති මනස මන්දගාමි වෙච්ච දරු හම්බෙච්චයි ඉන්නවා. හම්බුණාට පස්සේ නම් කියලා වැඩක් නැහැ. හම්බෙන්න කලිනුයි කියන්නේ. ඒ හින්දා ඒ ගැන සැලකිලිමත් වෙන්න. සමහරු කියනවා අපිට සිහිය නැතුව යන්නේ නැහැ කියලා. මෙහෙමයි. සිහිය නැතුව යන්නේ නැද්ද කියලා බලන්නේ අනිත් පැයට 300යි තමන්ට 300යි අතර නෙමෙයි. සමහර මිනිස්සුන්ට බිව්වේ නැතත් සිහිය නැහැ. මොකක් හරි වැඩක් කරන්න කිව්වම කියන එක නෙමෙයි කරන්නේ. එහෙම නැත්තම් කරපු එක නෙමෙයි කියන්නේ. ඒක නෙමෙයි මෙතන කියන්නේ. තමන් මත්පන් පානය කරන්නේ නැති වෙලාවක තමන්ට තියෙන සිහියයි. තමන් මත්පන් පානය කරපු වෙලාවට තමන්ට තියෙන සිහියයි අතර තියෙන වෙනසයි මෙතන කියන්නේ. සිහිය නැහැ කියලා. අනුන් ගැන හොයන්නේ නැහැ. තමන් ගැන හොයන්නේ. එතකොට තමන් හරියටම කල්පනා කරලා බලන්න තමන්ගේ ක්‍රියාකාරීත්වය කොහොමද මත්පැන් නැත්තේ නැති වෙලා හදිස්සියේ ගින්නක් ඇති වුණොත් රෝග ව්‍යසනයක් කාට හරි ඇති වුණොත් දැඩි රෝගයක් ඇති වුණොත් තමන්ගේ ප්‍රතික්‍රියා දැක්වීම කොහොමද තමන්ට ලොකු තුවාලයක් වුණොත් තමන්ට කොහොමද ඒක සම්බන්ධයෙන් ක්‍රියා කරන්න පුළුවන් මත්පැන් ගත්ත වෙලාවටත් පුළුවන් නම් නොගත්ත වෙලාවතරම් ක්‍රියා කරන්න මම නම් එහෙම කෙනෙක්ව දැකලා නැහැ අන්න ඒක තමයි සිහිය නැති වෙනවා කියන්නේ ඒක තමයි කියන්නේ මජ්ජ පමජ්ජ මදයට මත්වීමට සහ ප්‍රමාදයට පත්වීමට හේතු වෙන දේවල් සුරාව සහ මේරය ගැනීමෙන් වැළකී මදයට පත්වීම ප්‍රමාදයට පත්වීම තමයි ඒකේ නරකකම ඒ හින්දා ඒක මම කියන්නේ ඒක දැන් නවත්තන්න ඕනේ මම යෝජනා කරන නවත්තන්න කියලා නේද මොකද අපි හිතලා බලමු අවුරුදු 15 දී 16 දී 20 දී තරුණයෙකුට හිතනවා නම් යම් කිසි විදිහක සතුට වෙන්න ඕන කියලා ඔය මත්තන් මතක් වෙනවා නම් අවුරුදු 25 දී විතරක් 30 දී විතරක් ඕකම නම් මතක් වෙන්නේ 35 දී 40 දී ඕකම මතක් වෙනවා නම් සතුට වෙන ආකාරයක් හැටියට ඔය මනුස්සයාගේ මනස පොඩ්ඩක් හරි දියුණු වෙලා තියෙනවා පරිණතභාවයක් තියෙනවා හිතලා බලුවම තාම ඉන්නේ පොනිකා අවුද කැමති පරිණත බුද්ධියක් ඇති කරගන්න එහෙනම් මේක නවත්තා මේක නවත්තන තරමට බුද්ධිය දියුණු වෙනවා මොකද මන්ද බුද්ධික වෙන දෙයක් නැවතුහම බුද්ධිය වැඩි වෙනවා අනිවාර්යයෙන් ඒ හින්දා ඊට වැඩි ලොකු ආනිසංසක් තියෙනවා අපායෙන් බේරෙන්න පුළුවන් බෞතුන් වහන්සේ අවම රක්ෂණයට දීලා තියෙන පහයි දීලා තියෙන්නේ කෙලස් 1500ක් තියෙනවා කෙලස් 1500ක් තියෙද්දි සර්වඥා ඥාණයෙන් කියනවා අවමෝෂයෙන් මේ පහ රැක්කොත් අපායෙන් ගලවලා දෙනවා කියලා අකමැතිද කරක් කැමතියි තමන්ටම හොඳක් වෙනවා තමන්ගේ ඥාතීන්ටත් හොඳක් වෙනවා තමන්ගේ මිත්‍රයන්ටත් හොඳක් වෙනවා දැන් එක්කෙනෙක් හරි කියන දේ ඇහුව නැත්නම් හොඳ තැනකට ගිහිල්ලා ඒ පුද්ගලයාට උදව් කරන්න හරි පුළුවන් වෙනවා මොකද තමන් ප්‍රබල තැනකට ගියොත් අනිත් කවුරු උදව් කරද හැයි තමනුත් යට තැනකට ගියාම ඉතින් උදව් ඉල්ලලවත් ගන්න කෙනෙක් නැති වෙන අනිත් පැයට උදව් කරන ගැන මොන කතාවක් මේ නිසා සිල්පද පහනම් ඉතින් රකින්න ඕන මේ බණ අහලා රැකින් නැත්තම් මං හිතන්නේ ආයි රකින් එකක් නැහැ ආයි මේ ජීවිත අවස්ථාවක් කෙනෙක් නැහැ කියලා හිතනවා ඒ කියන්නේ අපි අහලා නැතුව ඒ දේ කරන එක යම් කිසි පුද්ධිහරි අස්සසිල්ලක් දෙන්න පුළුවන් සහනයක් දෙන්න පුළුවන් ඉතින් මේ දන්නේ නැති හින්දායි මේක කරේ කියලා දැනගත්තට පස්සෙත් කරාට පස්සේ යම රජුරංගන්වත් සහනයක් ඒ හින්දා යම රජුරු කියන්නේ හොඳ දෙයක කැමති පුද්ගලෙ නමුත් ඔහුගේ කාර්යභාරය අනුව දඬුවම් දිය යුතුයි අදාළ විදිහට ඒ නිසා මං හිතනවා අද මෙතන ඉන්න බොහෝ පිරිසක් මේ දේ කරයි කියලා. ඔක්කොම කරන්න බැරි වුණා. හැබැයි ඒ නොකරන අයට පටන් ගන්න දවසක් නම් මම දන්නේ නැහැ. ජීවිතේ හැමදාම තියෙන්නේ. මැරෙන්න කලින් මේක පටන් ගත්තේ නැත්නම් ආයෙ වර්ෂ කෝටි ප්‍රකෝටි ගානකටවත් සමාදම් වෙන්න ඉඩක්වත් හම්බෙන්නේ. ඒ හින්දා අප්‍රමාදී වෙන්න. අදම සමාදම් වයින් එකක්වත් බොන්න බෑ හැබැයි බේතක් බොන්න පුළුවන්. ඒ බේත තුළ භාගතුන් වහන්සේ කියනවා මත්පැන් රහ ඉස්මතු වෙලා තියෙන්න බෑ. මත්පැන් වල සුවඳ ඉස්මතු වෙලා තියෙන්න බෑ. මත්පැන් වල සුවඳ ඉස්මතු වෙලා තියෙන්න බෑ. අන්න ඊට වඩා අඩුවේ හැස්සට තියෙන බේතක් බොන්න පුළුවන්. ඒකට තියෙන ඉතාම අඩු 100ට ගාණක් මත්පැන් තියෙනවා ඒවයි. ලංකාවේ නම් ඉතින් අති දක්ෂෝ ඉන්න ඒවත් පාවිච්චි කරන තව දේවල් කලවම් කරලා. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තියෙන ප්‍රඥාව ලෝකේ කාටවත් නැහැ. කොහින්ද ඔය ප්‍රඥාව ආවේ? කලින් පින් කරලා ආවේ මෙහි පින් කරගන්න. ආවට පස්සේ මතක නැහැ මොකටද ආවේ කියලා. හම්බ කරන එකයි කරන්නේ. හම්බ කරන් දෙපා කියලා නේ මම කියන්නේ. ආපු කාරණේ කරා ඉස්සෙල්. ඊට පස්සේ දෙවනු හැටියට හම්බ කරන එක කරා. මොකද මච්චු මාර කියන්නේ මරණය මාරේ. මරිලා ඉපදිනකොට ආයි මුල ඉඳලා ඉගෙන ගන්න ඕනේ. කොහොමද ආවේ කියලා දන්නේ නැහැ. ඉතින් 6-4 දන්නේ නැති වුනහම අපි ඉස්සර හිටියේ 6-4 දන්නේ නැහැ කියන්නේ මේ ගණන් ඉගෙන ගන්න නැති. පස්සේ කාලෙක තමයි තේරුනේ කර්මයයි කර්මඵලයයි හරියට දන්නේ නැත්තම් මේ දේ කරාම මොන ලෝකෙද ඉපදෙන්නේ? දිව්‍ය ලෝකයෙන් මොන ලෝකෙද ඉපදෙන්නේ? අපාය හතරෙන් මොන අපායද ඉපදෙන්නේ කියලා දන්නේ නැති කෙනාට තමයි 6-4 දන්නේ නැහැ කියලා ඉස්සර මිනිස්සු කියලා තියෙන අපේ මුතුන් මිත්. අපි හිතුවේ ඒගොල්ලෝ ගණන් දන්නේ නැති විදිහම කිව්වා කියලා. අපි ඉගෙන ගත්තා කියලා නේ අපි හිතුවේ. බලනකොට අපි මේ ඉගෙනගෙන තිබිලා තියෙන්නේ. අපේ මුතුන් මිත්තෝ හිතාගන්න බැරි තරම් දැනුමක් සහිතව ඉඳලා තියෙනවා. ඒ අය දැනන් ඉඳලා තියෙනවා මේ දේ කරාම මොන අපායේ මොන කෙනා වෙලා දිකුදිලා තියෙන්නේ කියලා. ඒවා කියලා දෙන්න තරම් රහතන් වහන්සේලා ඉඳලා අපි අද ඒක දන්නේ නැහැ. අපි හිතන්නේ මදුරුවෙකුට ගහුවට එච්චර මුකුත් වෙන්නේ නැහැ කියලා. මදුරුවෙක් ඇති ඉතින්. ඔක්කොම ටික කරලා දීලා යන්න. මොකද මාරයට එච්චර මහන්සි වෙන දෙයක් නැහැ මදුරුවේ මරණ පුද්ගලයෙකුට. එක මදුරුවයි යවන්න ඕන. මොකද මහන්සි වෙලා ගිහිල්ලා කරදරයක් කරන්න අවශ්‍ය නැහැ. ඒ පුද්ගලයා ඒකෙන්ම මාරයට ඕන තැනට යනවා. මෙන්න මේ විදිහට සිල්පද පහ අපි ඉස්සර කරා. හයවෙනි සිල්පදේ විකාල භෝජන වේරමණී එක් මම මුලින්ම විස්තර කළා නැවත විස්තර කරන්නේ නච්ච ගීත වාදිත විසුඛ දර්ශන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල විපුස්සනාතර සසබරි ගීතේ වාදනය කිරීම ගැයීම වැයීම ඇසීම සියල්ලම තහ ගීතේ තහන ගීතස්ස රාදීනෝ සූත්‍රේ ගීතෙන් ත්‍රිපිටකයවත් කියන්න බෑ ත්‍රිපිටකයවත් ගීතෙන් කියන්න බෑ භක්ති ගීතගෙන දෙපාරක් හිතන්නේ භක්ති ගීත කියන එක පින්ද කියලා මම අහුවොත් මං කියන්නේ දුර්ගම් රජුගේ යුද්ධ කරා වගේ පින් සිද්ධ වෙන්න පුළුවන් කියලා. ඒ මොකද අංගුත්තර පංචක නිපාතේ තියෙන ගීතස්ස රාදීනව සූත්‍රය කියලා එකක්. අංගුත්තර තික නිපාතේ තියෙන රුන්නමිදන් සූත්‍රය කියලා එකක්. ඒ උස් බොහෝ තැන්වලව සඳහන්. අංගුත්තර තික නිපාතේ කියනවා රුන්නමිදන් භික්කවේ අරියස්ස විනේ යදිදන් ගීතං හැලීමක භික්ෂුවනි මේ ආරණ්‍ය විනේහි යම් මේ ගීතයක් තියෙනවා නම් ඒ කියන්නේ මේ අනිත් අය සින්දු කියනකොට ගීතේ කියනකොට ආරණ්‍ය වාසලට මේ පුදුල අනනවා වගේ දෙනවා කියන උම්මත්තකු ඉදම් වික්කවේ අරියස්ස විනේ යදිදන් නච්චං යම් කිසි පුද්ගලෙ නටනකොට හිතනවලු මේ විදිහට නම් පිස්සු කියලා උම්මත්තකයි කියලා හිතනවා ආරණ්‍ය වාසලට මහහයියෙන් hinaව කට ඇරලා දෙන්නලා ඔක්කොම ලදරු ක්‍රියාවක් කරලා හිතනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ කියනවා ඒ නිසා භික්ෂූනි තමාතුල ගීතේ හේතුව නැති වේවා කියලා හික්මිය යුතුයි. තස්මාතිහ වික්කවේ සේතුඝාතෝ ගීතේ සේතුඝාතෝ ගීතේ. ඒ කියන්නේ ඒ නිසා භික්ෂූනි තමාතුල ගීතේ හේතුව නැති වේවා කියලා ප්‍රාර්ථනා කළ යුතුයි. අදිස්ථාන කළ යුතුයි. ඉක්මිය යුතුයි. අයි එහෙම කියන්නේ යම් කිසි තණ්හාවේ ආකාරයක් තියෙනවා ගීතය අහන්න හිතෙන්න ගීතයක් වයන්න හිතෙන්න ගීතයක් ගයන්න හිතෙන්න ඒ තණ්හාවේ ආකාරය තියෙද්දී කවදාවත් සමාධිගත වෙන්නේ නැහැ සිත. සින්දු කියන්න ඕනේ නැහැ. සින්දුවක කෑල්ලකට කැමති වුණාම ඇති ධානලාභී හිරිදි බල තියෙන මහා පුද්ගලයෙකුට, මහා පුරුෂයෙකුට තියෙන ධ්‍යාන ඔක්කොම එක විට නැති වෙන්නේ. උදාහරණ කතාව, එක්තරා සම්මේලනමක් අහසින් යනවා. ඉතා දීර්ඝ කතාවක් මම මේ අදාළ කොටස විතරයි කියන්නේ. යනකොට කවුරක්වත් පේන්නේ නැහැ. විලක් උඩින් යනකොට කාන්තාව ප්‍රතිශෝධනවා, සිංදුවක් කියනවා. කාන්තාව පේන්නෙත් නැහැ, ප්‍රතිශෝධනවා පේන්නෙත් නැහැ. ගීතේ හඬ ඇහුනම හොඳයි කියලා හිතනවා. එතකොටම අහසදී ධ්‍යානෙ නැති වෙන්නේ. ධ්‍යාන බලය නිසා එවලෙම කඩන් වැටෙන්නේ නැහැ. කුළුණු රොඩක් වගේ ධ්‍යාන රහිත පුද්ගලයෙක් හැටියට පොළවට පාත් වෙනවා ඉවුරට. අන්න ඒක කියලා කියනවා ගීතස්ස රාදීනව සූත්‍රයේ. මොන රාදීන පහ? තමන්ගේ ස්වරයට ඇලෙනවා, අනුන්ගේ ස්වරයට ඇලෙනවා, බනගන්න ගිහියෝ බයිනවා, ගිහියෝ බයිනවා, අපි සින්දු කියනවා වගේ සාක්කපුත්ත සමුණු බන කියනවා වගේ. හතර තමයි මේ කාරණය. සරකුත්තම්පි නිකාමය මානස්ස සමාධිස්ස භංගෝ හෝති. ඒ කියන්නේ ස්වර ආකෘතිය පැතීම නිසා ස්වරයේ හැඩයක් තියෙනවා. ඇදීමක්, ඉහළට නැගීමක්, පහතට බැසීමක් කියලා හැඩයක් තියෙනවා ස්වරයකට. අන්නේ ස්වර ආකෘතිය තමයි සරකුත්තම්පි කියලා කියන්නේ. නිකාමය මානස්ස කියලා කියන්නේ සියුම් තණ්හාවක්. නිකාම කියලා කියන්නේ දෙලි තණ්හාවක් නෙමෙයි, සියුම් තණ්හාවක්. ඒ සියුම් තණ්හාව තියෙනවා නම් සමාධිස්ස භංගෝ හෝති කියලා කියන්නේ තින සමාධිය බිඳිලා විනාශ වෙලා යනවා. කොයිතරම් දරුණු කියමනක්ද නේද? සාධිකාර දෙන්න කියලා තියෙනවා. නමුත් සංගීත ස්වරයෙන් නෙමෙයි. පිරිත් කියනකොට ස්වර හැඩ එන්නේ නැති වෙන්න කියනවා. ඒ කියන්නේ සංගීත ස්වර හැඩ එන්නේ නැති වෙන්න කියනවා. ඒ කියන්නේ ගීත ස්වරයට එන්නේ නැතුව මధుර ස්වරයෙන් කියන්නේ කියලා තියෙනවා. ඒ කියන්නේ යම්කිසි හොඳ කටහඬකින් කියන්නේ කියලා තියෙනවා. නමුත් ගීතයේ හැඩයක් තියෙන්න බෑ, තාලයක් තියෙන්න බෑ, කියන්නේ බෙරපදයක් වයින තාලයක් තියෙන්න බෑ, වාද්‍ය භාණ්ඩයක් වාදනය කරන්න පුළුවන් වෙන්න බෑ. ඊට මෙහා ඊට පල්ලෙහැන් තියෙන මధుර ස්වරය තියෙන්න ඕනේ. තිබුණට කමක් නෑ. නමුත් ගීත ස්වරයට එන්න බෑ. පස්සෙනිය ආදීනවයි තමයි අනුගමනය කරන ජනතාව හිතනවලු මේ විදිහට තමයි ත්‍රිපිටකය ගන්න ඕනේ කියලා. විවිධ ක්‍රම තියෙන ලංකාව තුළ සරභඤ්ඤය කියලා වෙනම ක්‍රමයක් තියෙනවා. එක එක නිකායවල එක එක විදිහට කියනවා. ඉතින් මම නම් කියන්නේ වැඩි අදින් යන දෙපා. ස්වරය කියලා නවත්තන්න, කියන්නේ වචන කියලා නවත්තන්න. ඊට පස්සේ ඇදගෙන යන්න දෙයක් නැහැ. මොකද භාගතුන් වහන්සේගේ බ්‍රහ්ම ස්වරය කිව්වහම ඊටාම මధుරයි, කනට මිහිරි, ඊටාම පැහැදිලි. මේ කාරණේ ඉඳලා බලන්න. ඉතාම පැහැදිලි කියන්නේ දැන් සමහර පිරිත් කියන විදිහ අපි දැකලා තියෙනවා. මේ පිරිත හොඳ කටපාඩම් කරනකොට පව පොඩ්ඩක් වෙලහන් ඉන්නොත් මොකද මේ කියන්නේ කියලා. ඒ කියන්නේ ස්වරේ පැහැදිලි නෑ. හරියට මහා ප්‍රාණ කියවෙන්න ඕන. හරියට අල්ප ප්‍රාණ කියවෙන්න ඕන. මහා ප්‍රාණ තින්නට අල්ප ප්‍රාණ කියන්න බෑ. ඉතිවිසෝ භගවා කියනකොට භගවා කියන්න ඕන. භගවා කියන්න එපා. සත්තා දේව මනුස්සානම් කියන්න ඕන. සත්තා දේව මනුස්සානම් කිව්වොත් තමයි සත්තා කියන්නේ සත්වෙක් කියන එක. සත්තා කිව්වම තමයි ශාස්ත්‍රු වෙන්නේ. ඒ පාළියේ ලොකු ශක්තියක් තියෙනවා. එහෙන් පිටින්ම වචනේ මාරු වෙනවා. එහෙනම් හරියට දැනගෙන මහප්‍රාණ කියන්න ඕන. පිළිත කියනකොට නිවැරදි පිරිසුදු සීලයක් තියෙන්න ඕන. වචන හරියට උච්චාරණය කරන්න ඕන. කියනකොට වචනේ තේරුම තේරෙනවා නම් මහ බලවත්. මොකද චේතනාවයි වචනයයි දෙකම එකයි. නැත්තම් චේතනාව එකක්, වචනේ තව එකක්. ඒ වගේ නච්ච ගීත වාදකෙනක විසුක දර්ශන කියලා කිව්වම ක්‍රීඩා බලන්න බෑ, සේනාව බලන්න බෑ, සේනාව ගන්න තැනට යන්න බෑ, බෙදෙන තැනට යන්න බෑ. ඕගොල්ලෝ මේ පැත්තෙන් යන්න, මේ පැත්තෙන් යන්න කියලා හඬ කරනකොට හඬ කිදී බලන්න යන්න බෑ. පෙරහැරක් බලන්න බෑ. මතක තියාගන්න පන්සලේ තියෙන පෙරහැරක් බලන්න බෑ විසුක දර්ශනවලට. පෙරහැර කෙනෙක් කරලා තින්නේ ගිහියෝ. ගිහියෝ තමන්ගේ ඥාණයට හරියන විදිහට වාද්‍ය නැටුමින් ගැයුමින් උපස්ථාන කරලා තින තම තමන් හැටි. දැන් අපේ ව්‍යාපාරවල පවා ෆයිට් මියුසික් කියලා જાතියක් තියෙනවා. ඒ බිල්ඩින් වලට ගියාම හැමදැනම සින්දු ඇහෙනවා. ඒ උපස්ථානයක් හැටියට කරන්නේ. එන පුද්ගලයාට කරන උපස්ථානයක් හැටියට තියෙනවා. නමුත් ඒක සාදු සම්මත නැහැ සිල්වත්තරමස. ආර්ය විනයේ ඒක නැහැ. අද අපේ ලංකාවේ සිල් අරගෙන ටෙලිෆෝන් කෝල් එකක් ගන්න බෑ. මේ රින්ග්ස් යනවා ඇහෙන්නේ නැහැ සින්දුවක් කියන්නේ. සීලේ කැඩෙනවා එතන. සින්දුව ආපු ගමම ඇහුනට කවන්නේ අහපු ගමම කැඩෙනවා. ඇහෙනවයි අහනවයි අතර සුළු මොහොතයි වෙනස් වෙන්නේ. හොඳට සතිපට්ඨානෙ පිහිටු පුද්ගලෙකුට විතරයි ඒක වින් කරන්න පුළුවන්. අනික් කෙනෙකුට බෑ. හොඳට ඉන්ද්‍රිය භාවනා කරපු කෙනෙකුට පුළුවන්. වෙන කෙනෙකුට අමාරුයි. නිකම්ම කැඩෙනවා. මට මේක ඇහුණද මම මේ කීනකට ඇහුවද කියලා සුළු මොහොතයි වෙනස් වෙන්නේ. මොකද ස්වරේ ආකෘති අපේ පොඩක් හිතේ තියෙනවා. එක ස්වරයක් ආවම ඊළඟ ස්වරේ අපි දන්නවා. ඒක එනකම් පොඩ්ඩක් බලන් ඉන්නවා. ඒ ඉඳ තනිකර ලෝභ සිත් වලින් තමයි සින්දු අහන්නේ. නිකම් කියන්නම් අයි සින්දු අහන්න එපා කියන්නේ. තනිකරම ලෝභය වර්ධනය කර ගැනීම තණ්හා වැඩිම. ඒ මොකද යම් කිසි ගීතයක් ඉස්සෙල්ලම අහන්න හම්බුනාම අපිට දෙනවා සාමාන්‍යයෙන් හොඳයි කියලා. ඒ හොඳයි කියලා හිතනවා අපි කරන්නේ ආයි අහනවා. එතකොට හිතනවා තව ටිකක් හොඳයි කියලා. ඒ මොකද අර පළවෙනිෙන් ආපු එක පොඩ්ඩක් ඉඳේ තියෙනවා. හැබැයි හරියටම මතක නැහැ. ඊට වඩා මතක් වෙන දෙවෙනි සැරේ අහනකොට. ඉතින් ප්‍රස්තාරගත කරනවා මේ වගේ ටික ටික තණ්හා වැඩෙනවා. වැඩිලා 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 දිගටම ඇහුවොත් සිය පාරක් විතර ඔන්න එපා වෙන පටන් ගන්නවා. එපා වෙලා එපා වෙලා යම් සිගානකට නැවතිලා නැතියෙනවා. ඒ මොකද මතක් වුණාට පස්සේ හොඳට මතක හිටියට පස්සේ එක શબ્දයක් ඇහුණාම අපි ඊළඟ શબ્දය එනකන් නොයවිසිල්ලෙන් බලන් ඉන්නවා. ඒ શબ્දය ඇහුණ ගමන් සතුට වෙනවා. ඊළඟ එක බලාපොරොත්තු වෙනවා. මෙන්න මේක තමයි ක්‍රියාවලිය සින්දුහන කියන්නේ. එතකොට තමන්ගේ ලෝභකම වර්ධනය කළ වර්තණ්හාව වර්ධනය කළ නිවන් දකින්න පුළුවන්. ඒ නිසා තමයි නවත්තලා තියෙන්නේ. බාලතුන් වහන්සේ නිවනට බාධා වෙන සියල්ලම නවත්තලා තියෙන්නේ. සාමාන්‍ය ජීවිතේ බාලතුන් වහන්සේ ඔය තරම් කරදර කරන්නේ නැහැ. පන්සිල් දැකලා නිවන් දකින්න පුළුවන්. නමුත් කල් යනවා. තමන්ට ඒක හම්බෙන්නේ මොන ජීවිතේද? අවුරුදු කෝටියකින්ද? අවුරුදු 20කින් 30කින්ද? අවුරුදු 10කින් 15කින් දෙව නැත්තම් ළඟදිම ලබා ගන්න ඕනේද? යන්න කලින් ලබාගෙන යනවාද? කියන කින් තමයි තීරණය කළා තමන් මොන සීලේද රකින්නේ කියලා තීරණය කරන්න භාගතුනා සීලේ දීලා තියෙනවා. තමන්ගේ අතේ තියෙන්නේ. තමන් යන්නේ යෑම තීරණය කරන්න. ඕක ඔය භාගතුනා සීලේ නිදහසක් දීලා තියෙන ඉඳ තමයි සංසාරේ මේ තරම් කල් අපි ඉන්නේ. බුදුවරු ලක්ෂ ගණන් දැකලා මේ ඉන්නේ තනියම ඉන්න ගමනක් නෙමෙයි. හැමදාම වෙලා මදිලා තියෙනවා. වීර්යවත් පුරුෂෝ තින්න කොට ඉස්සරහට යන්නේ කියලා හිතන් යනවා යනික් පැරුදව කරා. නමුත් බහුතරය වෙලාවක් නැතිකම නිසා යෙදෙන්න බැරි වෙච්ච නිසා ඉස්සරහට යන එක තමයි වැඩිපුර ඉන්නේ. අනික් කයවත් දුකෙන් මුදවනවා කියලා යම් කිසි ප්‍රමාණයක් යන පුරුෂ ඉන්නවා. එහෙම නැහැ කියලා මම කියන්නේ නැහැ. නමුත් වැඩිපුර වෙන්නේ වෙලා නැතිකම. මොකද ඥාතියෙක් නැති මිත්‍රයෙක් නැති රස්සාවක් නැති කරන්න කිසිම වැඩක් නැති ජීවිතයක් කොයි දිවත් හම්බෙන්නේ නැහැ. ඒ හින්දා හැමදාම මොකක් හරි වැඩක් තියෙනවා. රස්සාවක් නැති පුද්ගලයෙක් කරන් බලන්න රස්සාව තියෙන පුද්ගලයාට වඩා වැඩක් තියෙනවා. ලංකාවේ නම් එහෙමයි. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න මාලා ගන්ධ විලේපන කියලා කියන්නේ මාලා දරන්න බෑ. අලංකාර වෙන මාලය දාන්න බෑ. මල් මාලා හෝ අනික් මාලාව. සුවඳ විලවුන් පාවිච්චි කරන්න බෑ. පවුඩර් ක්‍රීම් වර්ග පාවිච්චි කරන්න බෑ. සමට රෝගයක් තියෙන කෙනෙකුට බෙහෙතක් හැටියට පාවිච්චි කරත හැකි. හැබැයි අවංක වෙන්න තමන් අරවට්ට ගන්න බෑ. සිල් ගන්න කලින් ඒව දාගෙන ආව නම් ඒව ගලවන්න. රත්තරම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මාල හැටියට දාන්න බෑ. ખરાබ හැටියට දාන්න බෑ. ඒකෙන් දැනුවත් වුණාට පස්සේ එහෙම කරන්න ඒ කියන්නේ මේකප් කරන්න බෑ. පවුඩර් දාන්න බෑ. සුවඳ විලුන් ගන්න බෑ. ඒවා දරන්න බෑ. සිවුර කියන ධාරණ මන්දන කියන අලුතෙන් පොරවන්න බෑ. පොරලෝසුව ආවරණයක් හැටියට දානවා නම් ඒක දාන්න බෑ. උපකරණයක් හැටියට පාවිච්චි කරන්න පුළුවන්. උච්චාසන මහාසන ගැන මම කියන්නම් ප්‍රමාණයක්. මහාසන දැන් නෑ. හැබැයි අර ගොඩාක් කුෂන් තියෙන ඒවා ඉඳ ගන්න යන්න එපා. මොකද අඟල් 4කට වඩා ඉබෙනවා නම් ඒවත් ඉඳ ගන්න යන්න එපා. උච්චාසයන කියලා කියලා තියෙන්නේ භාගතුන් වහන්සේගේ ප්‍රමාණය. අපේ උගත් ස්වාමීන් වහන්සේලා වේදපණ හාමුදුරුවෝ කියලා තියෙන අඟල් 27කට වඩා උස ඉඳගන්න එපා කියලා. ඒ ඉඳගන්න එපා කියන එක මේ ළිඳක ගැටකටවත් හේතු වෙන්න බෑ. ඒක පාපයකටවත් හේතු වෙන්න බෑ. මේ ඉඳ ගැනීම වශයෙන් මේ යන්තම් හේතු වීම වශයෙන් අර සමහර පුද්ගලෙක් අර වුරුද්දක් වශයෙන් ළඟ මේසයක් හැම තියනවා නම් මේසෙට බර වෙලා පොඩ්ඩක් ඉන්නවනම් එහෙම වුණොත් තිප්පදේ කැඩෙනවා. ඒ නිසා සැලකිලිමත් වෙන්න. ඒ නිසා අපිට ප්ලේන් එකේ යන්න පුළුවන් සිල්පදේ රැකගෙන, බස් එකේ යන්න පුළුවන්. අපි පොඩි කාලේ අපිට කියන්නේ ඊටත් වැඩි පොඩි බිම නැත්තං ඉඳ ගන්න කියලා. නමුත් එහෙම සිල්පදයක් තුනා නම් භික්ෂුන් වහන්සේ ලෝක රකින්න හම්බෙන්නේ නැහැ. ඒ දවස්වල තිබ්බ මහා ආසනය කියන එක මහා ආසනයක් කකුල කියලා තියෙන බංකුව. ඒ බංකුව කුෂන් කරපු දැන් තියෙනව නෙමෙයි. අඟල් 6ක් හෝ 4ක් හෝ දිග එළුළුම් ඕ මුවලොම් දියන සැප සහිත රත්තරන් වලින් විසිතුරු කර කුටුවක තම අකුල තියලා තියෙන ඉඳලා තියෙන ඊටත් දවසේ දෙපැත්තේ රැඳි තිබිලා තියෙනවා. මැණික් ඔබ්බලා තිබිලා තියෙනවා. කැටයන් කරලා තිබිලා තියෙනවා. කකුල් වල සිංහ රූප ව්‍යාඝ්‍ර රූප හදලා තියෙනවා. පොදු පලස් කියලා කොන්ද බෙන්ඩ ලොම් වලින් හදපු දේවල් තිබිලා තියෙනවා. පොදු පලස් කියලා කියන්නේ ඒවට. ඒ වගේ මහාසන දැන් නැහැ වැඩි. සමහර මෙහි දනවතුන් ගාවන තියෙනවා. නමුත් ලංකාවේ නම් මම හිතන්නේ නැහැ කියලා. නමුත් ඕනවට වඩා එදෙන දේවල් පාවිච්චි කරන්න එපා. සාමාන්‍ය මෙට්ට හිටියක් ප්‍රශ්නයක් නැහැ. වීර තියෙනවා නම් බිමේ ඉන්න ඉතාම හොඳයි. නමුත් ශාරීරික ආබාධ ඇත්ත තියෙනවා නම් ඒක එච්චර හොඳ නැහැ. සිල්පදෙත් නවත්තල දානවා අඳුර සිල් ගන්න එක. ආයිනම් මට එන්න බෑ ඉඳගෙන ඉන්න බෑ කියලා. ඊට එළිය හොඳයි. පුළුවන් පහසු ආකාරයෙන් මුදල සිල්පදේ රකින්න. බාගතුන් වහන්සේ හොඳ කරන්න පුළුවන් වැඩක් කියලා කියනවා. අපි වැඩසටහන ඉවරනට පස්සේ විසර යන සිල්පවාරණය කරන්නේ නැතුව ගිහිල්ලා පහවදා උදේ අද උදේ 4 සමාදන් වුණා නම් හෙට උදේ 7න් පස්සේ පන්සිල් ගන්න එච්චර. වැඩ නිදා ගන්න ඕන නම් නිදා ගන්න, නාන්න ඕන නම් නාන්න, සිල්ප දෙකක්වත් කැඩෙන්නේ නැහැ. හැමදිනම් භාවනා කරන්න, පුළුවන් තරම් භාවනා කරන්න, පොතක් කියවන්න, ඕන දෙයක් කරන්න. නිදාගත්තත් සිල් කැඩෙන්නේ නැහැ. ඉතින් හරි ලේසි. භාගතුන් වහන්සේ වඩා නිදාගන්න මොකද සීලමය පුණ්‍ය ක්‍රියාවට ඒක අදාළ නැහැ. මේ අපි මේ කාලය වඩා හොඳ විදිහට යොදා ගන්න තමයි භාවනාව, බණ ඇසීම, ඒ දේවල් කරන්නේ. මොකද සීලමය පුණ්‍ය කර්මයක් හැටියට චේතනාව පළ දෙන්නේ සිල්පදයක් හැටියට සමාදන් වෙන වෙලාවේ, කඩන්න සිද්ධ වෙන වෙලාවට, වළකින වෙලාවේ විතරයි. ඒ අතර තියෙන සීල සහිත බුද්ධලෙක් බවට පත් වෙනවා කියන එක විතරයි. සීලමය පුණ්‍ය ක්‍රියාවක් නැහැ. සමාදානය සහ විරති කියන අවස්ථා දෙකේ විතරයි සීලමය පුණ්‍ය ක්‍රියාව. ඒ අතර අපි මේක ධර්ම ශ්‍රවණ භාවනාමය පුණ්‍ය ක්‍රියාවලි පුරවනවා. මහත්ඵල මහානිසංස වීම පිණිස. ඒක සීලයට කෙලින්ම අදාළ නැහැ. මේ අට සීල කරන රැකියාවට යන්නත් පුළුවන්. ඔය කියන සීමාවල් තුල මේකප් කරන්නේ නැත්නම්, පවුඩර් ගාන්නේ නැත්නම්, සුවඳ විලෝන් ගාන්නේ නැත්නම්, විකාලයේ කන්නේ නැත්තම්, ඉරුමුදුන් වෙන්න කලින් ආහාරය අරන් නවතිනවා නම්, රූපවාහිනිය බලන්නේ නැත්තම්, සින්දු අහන්නේ නැත්තම්, මේ දේවල් වලින් තොරවලා රැකියාව කරනවා නම් කරගෙන යන්න පුළුවන්. හරි පහසුයි. ඇඟට සමහර විට ඉතින් ඇඟ නිරෝගී වෙනවා කියලා. ප්‍රථම කියනවා නම් භාගතුනා කියපු දේවල් කරන්න පුළුවන් හරි ලේසි. හැමදාම බණ අහන්න ඕන කියලා නීතියක් නැහැ. සීලමය පුණ්‍ය ක්‍රියාව වෙනම එකක්. ඒක රකින්න පුළුවන්. ඒක නිතර රැක්කහම ඒ පිළිබඳව හොඳ පුරුදු පුහුණුවක් ඇති වෙනවා. මම කියන්නේ ඒක පාඩම් පටන් ගන්න කියලා. ඉඳලා ඉඳලා දවසින් දවස පොයක් වෙන්න ඕනේ නැහැ. පුළුවන් දවසට පටන් ගන්න. දවසක් කරන්න නවත්තන්න ඕම ඕම කරගෙන යනකොට හිතනවා දවස් දෙක තුනක් එකට කියන්න හොඳයි කියලා. අන්න ඒක කරගන්න. ඕම මාස ගණන් ඉන්න පුළුවන්. සිහිය තියෙනවා නම් ඉන්න පුළුවන්. උනන්දුව තියෙනවා නම් අමාරු නෑ. හවසට ඕන තරම් පළතුරු බීම් බොන්න පුළුවන්. ඒ හින්දා ඇඟට අමාරුවක් දැනෙන්නේ නැහැ. ඇඟට අමාරු නම් ගිතෙල් ටිකක් කකුරු ටිකක් ඒ වගේ කලවම් කරලා ආහාරයට ගත්තම ඇඟේ ශක්තිය ඔක්කොම එනවා. බඩගිනි නැතුව යන්නේ නැහැ. බඩගිනි නැතුව යන්නේ නැහැ. බඩගිනි වේදනාව විතරයි නැතුව යන්නේ. ඇඟේ පණ නැති බව එනවා. නමුත් අමතර ශක්තියක් එන්නේ නැහැ. එහෙම හිතන්න එපා. බාහතුන් වහන්සේ කියන්නේ මදේ වැඩි වෙන්න දෙයක් නෙමෙයි. බඩගිනි නැති කරලා ශරීරයට අවශ්‍ය ප්‍රමාණය විතරයි. හිතලා බලන්න බලගින්නට කෙහෙල් කෑවොත් එම සමාත මේ පොඩි කෙහෙල් ඇවරියක් වගේ ගත්තොත් ඇවරි දෙකක් විතර කනවා හොඳ කන්න පුළුවන් පුදු බලගිනි මට කෙහෙල්ම කන්න ඕනේ කියලා යුෂහදල බිව්වොත් වෙලි දෙකකට ඇදී වන්දද නමුත් බලගිනි අමාරුවක් නැති වෙනවා රහතුන් වහන්සේ කොයිතරම් හොඳින් මේවා කියලා කියනවා ආහාරයක් ගන්න වෙන්නේ නැහැ ශරීරයේ තියෙන තණ්හාව අතහැරියොත් විතරක් මේක කරන්න පුළුවන් මේ විකාල භෝජන වේරමණී ශික්ෂාපදේ හරියට අවබෝධ වුණොත් ආහාරය පිළිබඳ හරියටම අවබෝධ වුණොත් ආහාරය ආහාර හේතුවයි හේතු නැති කිරීමයි නැති කිරීමේ මාර්ගය කියන හතරක් කියලා කියනවා අනාගාමී වෙනවා කියනවා බලවත් සිල්පදය මේ මොකද ශරීරයේ තියෙන තණ්හාව නිරූපණය වෙන දෙයක් තමයි ආහාරය කියලා කියන්නේ ශරීරයේ තියෙන තණ්හාව අතාරින්න ඕනේ නිවන් දකින්න. ජීවිතයේ තියෙන තණ්හාව අතාරින්න ඕනේ නිවන් දකින්න. ඒක අතාරින්න පෙරහුරුවක් මේ තියෙන්නේ. ශාරීරික වේදනාව දැනෙද්දී ඒකට යට නොවෙන්න කරන පෙරහුරුවක්. සාමාන්‍යයෙන් මහපල පාවිච්චි කරන්නේ කොමඩු වරක ඒ වගේ මහපල කියන જાති බොන්න එපා. තීර බොන්න පුළුවන්. අඹ ජම්බු, කෙසෙල්, ඇටි කෙසෙල්, මිදි මිදි බොනවා නම් තනිකර මිදි විතරක් බොන්න එපා. යුෂ හදලා පෑන් ටිකක් කලවම් කරලා බොන්න කියලා කියලා තියෙනවා. මොකද මිදි විතරක් යුෂ හැදුවොත් ගොඩක් වෙලා පරක්මොත් එම ඇහෙනවා. ඊට පස්සේ ඔය වෙරළු, නමිනං, උගුර ඇස්ස යනාදී ඕන එකක් බොන්න පුළුවන්. දොඩම්, නාරං ඒ ඕන එකක් බොනවා. මහපල කියන જાති බොන්න එපා. ඒ කියන්නේ මේ පිපිඤ්ඤා, කොමඩු ඒ වගේ ඒවා බොන්න එපා. මෙලන් කියලා හැමදේ මේ ඒවා බොන්න එපා. ඒවා බොන්න නැහැ. මොකද මේ අපි සම්මාන්සලයි හිතන්නේ ඒක විනී තියෙනවා. අපිට ඉතින් ඒක අදාළ නැහැ. අපි ඊට වඩා දේවල් ගොඩක් තියෙනවා බොන්න. අඹ නුවතක පේර බොන්න පුළුවන්. පෙරිතා හොඳයි. බඩ නිවෙනවා. බඩේ තියෙන තුවාල වලට පොඩි සහනයක් එනවා. පෙර විවාහ අන්නේ විදිහට කරන්නේ